ഗുജറാത്ത് മധ്യപ്രാന്തമായി അത് ദദാസിസിലേക്ക് വർഷ ജനുവരി മാസി തിസ്വനിത തിസ്വനിരിത ദേശന പായതിയുടെ മാമലി മേശയുടെ നാമ എക്ടാസിസിന്റെ അതിപൂജനീയ അപേക്ഷ കല്യാണ മിത്ര ഇരുപേക മാത്രദാസി സ്വാമി മാസിൻ പൗതുലവന ധർമ്മ സാക്ഷാമയ ഗടലു നിരാകരണ കരകനിമി സാക്ഷാവുകട ഇതിന് മുലിമ സ്വാമിനാസി വെനെ സി അപേക്ഷ നമത്മ ഗൗരവൻ ആദരം തിരികൊണ്ടവന അപ്പി സ്വാമിനാസി പരമ പരമ കരസി നനിസ അപ്പി വരികാല വേദാനോകന തമത്മ ഗൗരവൻ നാസിട്ട ആരാധന കരസിക്കുമു മെജാമ സാക്ഷാ പാവത്തല്ലേ സർ
നമോ തസ്സ ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സ നമോ തസ്സ ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സ നമോ തസ്സ ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സ ഹൊന്ദൈ ഹേമനം സിയലു ദിനാട്ടുമ അനന്ത തുരുണുവാങ്കേ ആശീർവാദേ ആരക്ഷാവ് ලැබේවා කියලා මේ අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනා කරන ගමන් 2022 වර්ෂයේ පවත්වන පළමු සාකච්ඡාව දේශනාව. ඉතින් පහුගිය දින කීපයක් කාලේ දේශනාවලට සහභාගී වෙන්න බැරි වුණා දින කීපයක්කට. හේතුව එකක් මං මාසයක් විතර ස්ථානේ හිටියේ නෑ. ඉතින් මේ භාවනා උපදෙස් ගන්න ප්‍රශ්න සාකච්ඡා කරන්න කැමති අයට උපකාරයක් පිණිස මම මේ අමතර ධර්ම සාකච්ඡාවක් සංවිධානය කරගත්තේ. ඉතින් මේ වෙලාවේ යම් කෙටි ධම්ම අනුශාසනාවක් පවත්වලා අමතර කාලය අපි භාවනා කරන ප්‍රායෝගිකව හිත වඩන්න උත්සාහවත් වෙන අයට අනුග්‍රහ පිණිස එයාලගේ ප්‍රශ්න ගැටලු නිරාකරණය කිරීම හා ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ අධ්‍යයනය කරමින් මේ ධහම තේරුම් ගන්න උත්සාහවත් වෙන අයටත් එයාලට ඇති වෙලා තියෙන යම් ගැටලු තියෙනවා නම් ඒ අපි දන්න ආකාරයට ත්‍රිපිටක අනුසාරයෙන් අටකතා අනුසාරයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. පහුගිය දවස්වල ධර්ම දේශනා පැවැත්වීම ටිකක් අඩු වුණා. ඉතින් ඒකත් එක්ක මට දැනෙච්ච දෙයක් බොහෝ අයගේ උනන්දුවත් යම් ප්‍රමාණයකින් අඩු වෙලාද කියන යම් කනගාටුවකුත් ආවා. පහුගිය කාලේ බොහෝ අය භාවනා කිරීම පිළිබඳව භාවනා වාර්තාවන් හා ධර්ම ගැටලු එවණේවා සාකච්ඡා කරණේවා යම් යම් පණිවිඩෝස්සේ සිද්ධ වුණා. නමුත් ඒවත් යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙන නිසා යම් අදහසක් මට මේ විදිහට ආවේ. ඉතින් ඒ හැම එකක්ම සැකසෙන්න ඕනි හින්දා තමයි මේ වෙලාවේදී අපි ධර්ම සාකච්ඡාවක් දාගත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට හැම වෙලාවෙම අපේ හිත ගැන පරීක්ෂා කරලා බලලා මේ බුද්ධ ශාසනයේ වටිනාකම පිළිබඳව තමන්ගේ හිතට උත්සාහය ඇති කරගෙන සංවේගය ඇති කරගෙන අපි ටික ටික හරි අපේ මේ සතිය සමාධිය ප්‍රඥාව මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරන එක ප්‍රමාද වෙනවා නම් ඒ පිළිබඳව අපි යෝනිසෝ මනසිකාරය පවත්වලා අපි කරගෙන ආපු වැඩපිළිවෙල ඉදිරියට වැඩි කරගෙන අරන් යන්න ඕන. දසධම්ම සූත්‍රයේ දේශනා කරන්නේ කතං භූතස්ස මේ රත්තිං දිවා වීතිපතන්තීති අබින්නම් පච්ච වෙක්කිතබ්බ. තමන්ගේ රෑදවල් ගෙවිලා යන්නේ කොහොමද කියලා ශ්‍රාවකයන් විතින් නිතර ප්‍රත්‍යවේක්ෂා කරලා මෙනෙහි කරලා බලන්න ඕනේ. කුමක් නිසාද? සබ්බේහි මේ ප්‍රියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති අබින්නම් පච්ච වෙක්කිතං. අපි ළඟ තියෙන ලං කරගෙන ඉන්න සියලු දේවල් ප්‍රිය මනාප හැම දෙයක්ම අන්‍යතාවයකට විපරිණාම භාවයට අහිමි වීමට විනාශ භාවයට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඉපදුණු ජීවිතයේදී මොන මොන ආකාරයට කටයුතු කරත් අපි සමග කොයි කොයි කවුරුත් එකතු වෙලා සම්බන්ධ වෙලා හිටියත් ස්වාමීවරු බිරින්දෑවරු දූ දරුවන් ඥාතීන් වශයෙන් මේ සුළු කාලයකට මේක ජීවිතයකට පමණයි හමු වීම. ඉතින් අපි හැමෝම මේ මරණයන් මැත්තේ හැමෝම තනි තනියෙන් තමන් කරගෙන ආපු කුසල අකුසලයන්ට අනුරූපව හැමෝම අපි තනි වෙනවා. ඉතින් මම මේ ටික මතක් කරේ බොහෝ අය ප්‍රමාද වෙන්නේ තමන්ගේ දේවල් වලට වැඩිය තමන් හා බැඳිලා ඉන්න අනිත් අය වෙනුවෙන් කෙලෙස් ඇති කරගන්නේ. ඉතින් අන්න ඒ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අපිට අවවාද අනුශාසනා කර බුද්ධ වචනේ අන්තිම බුද්ධ වචනයත් හැටියට සැලකෙන දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මි දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ දුර්ලභා කන සම්පatti දුර්ලභා සද්ධම්ම සවන කියන මේ කාරණා. ඉතින් අති දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපි නිතර මෙනෙහි කරන්න ඕනේ. ඉතින් අපිට බොහෝ පුදුමාකාරයේ දුර්ලභ ලාභයක් සම්මුඛ වෙලා තියෙන මොහොතේදී අප්‍රමාදව කටයුතු කරන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් ඒ නිසා මේ ප්‍රමාදය කියන එක අප්‍රමාදය කියන එක මේ දෙක හරියට අහසට පොළව වගේ විරුද්ධ ධර්ම දෙකක්. ඉතින් ප්‍රමාදය කියන එක සිහි මුලා බවට තවත් වචනයක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා අපි ප්‍රමාදය කියන එක තේරුම් අරගෙන අප්‍රමාදව කටයුතු කරන්න අපි නිතර උත්සාහවත් වෙන්න ඕනේ. අප්‍රමාදය කියලා කියන්නේ මේ අපි නිතර සතිය පිහිටුවා ගැනීම, සිහියෙන් කටයුතු කරන්න උත්සාහවත් වීම. ඉතින් මේ ශාසනයේ යම් ප්‍රමාණයකට නිවන් මඟ තේරුම් ගත්ත කෙනාට ඒ නිවන් මඟ ළඟා කරගන්න තියෙන එකම ඒකායන මාර්ගය තමයි මේ සතිපට්ඨානෙ. සිහිය දියුණු කර ගැනීම, සිහියෙන් යුක්තව වාසය කිරීම. ඇත්තටම කෙලෙසයක් ඇති වුණාම සිහිය පිහිටවා ගන්නවට වැඩිය අපි සිහියෙන් යුක්තව එළඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු කරන්න තමයි අපි නිතර පුරුදු කරන්න ඕනේ. අපේ දිනදා ජීවිතය සිහියෙන් ගත කරන්න, එළඹ සිටි සිහියෙන් යුක්තව. එතකොට හැම එකක්ම සිහිය පෙරදරි කරගෙන කටයුතු කරන්න. මේකට හොඳ වටිනා දේශනාවක් තියෙනවා නන්ද සූත්‍රයේ කියලා අංගුත්තර නිකායේ තියෙනවා. සතිය අපේ ආයතන ඉන්ද්‍රිය පරිහරණය කළ යුත්තේ කොහොමද, සතිය කෙසේ පැවතිය යුතුද කියන එක මේ නන්ද ස්වාමීන් වහන්සේ උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අපි ඊට ඉස්සෙල්ලා ඇයි සතිය පැවැත්විය යුත්තේ, කුමක් අරඹයාද සතිය පැවැත්විය යුත්තේ කියන කාරණාවත් අපි තේරුම් ගන්න ඕනේ. අපි හැමෝම ජීවත් වෙනකොට කෙනකෙනා මේ ආයතන හය හරහා අරමුණු ලැබෙනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස හරහා අපිට අරමුණු ලැබෙනවා. ඉතින් ඒ අරමුණු ඔස්සේ අපි ඒවට ප්‍රතිචාර දක්වන එක කෙනකෙනාගේ වෙනස්. එතකොට අපි 10 දෙනෙක් ගත්තොත්, මේ මෙතන ඉන්න පිරිස ගත්තොත්, ඒ හැමෝටම ඇති වෙන ආසාවල්, අකමැති, කැමැති, අකමැති භාවයන් වෙනස්. ඒ හේතුව අපි ඒවට කෙලෙස් ඇති කරගන්න ආකාරයේ, කැමැති අකමැති ආකාරයේ වෙනස් නිසා. ඉතින් කොයි ආකාරයකට වුණත් කෙනකෙනා විවිධ ආකාරයේ මේ කෙලෙස් තම තමන්ගේ සිත් සතන් වල පුරුදු පුහුණු කරගෙන ඉන්නවා. ඒවට අපි ආශ්‍රව කියලා කියන හුරු පුරුදු. ඒවට අනුව තමයි තමන්ට මේ කෙලෙස් හටගන්නේ. ඒ අරමුණු ගැටෙනකොට, ඇහැට රූපයක් ගැටෙනකොට, කනට ශබ්දයක් හම්බෙනකොට එකම රූපේ අරඹයා සමානව කෙලෙස් ඇති වෙන්නේ නැහැ. සමහරුන්ට ගොඩක් තරහ යනවා, සමහරුන්ට උපේක්ෂාව ඇති වෙනවා. ඉතින් මේවා වෙනස් වෙනවා අපි මේ පුරුදු කරන ධර්මයන්. ඉතින් මෙන්න මේ ආශ්‍රව හුරු පුරුදු කියන ඒවා තමයි මේ සංසාරේ අපිව දික් කරන්නේ, අපිව කර්ම කෙලෙස් ඇති කරලා දුකටපත් කරන්නේ මේ කියන ආශ්‍රව ධර්මයන්. ඉතින් ආශ්‍රව ධර්මයන් ක්ෂය කිරීම, ආශ්‍රව ධර්මයන් ගෙවා දැමීම තමයි අපි මේ සතිපට්ඨානය තුළින් සිද්ධ කරන්නේ. එතකොට ඒ සතිය පිහිටුවාගෙන තම තමන්ට ලැබෙන අරමුණ තුළ සත්‍ය තේරුම් ගැනීම තමයි සතිපට්ඨාණයෙන් කරන්නේ. අපි ඇහෙන් රූපයක් බලනකොට එතෙන්ට සතිය සිහිය නැති වුණොත් අර ආශ්‍රවයේ ඒ සඳහා අපි පුරුදු කරපු පුරුද්ද ඇවිල්ලා අපි හිත රාග දේශ මොහයට පත් කරනවා. ඉතින් මේවා අපි නුවණින් විමසා බැලුවේ නැත්නම් අපි දන්නේ නැහැ. ඒකයි මම මේට මුලින් මේට පෙරත් මං කියලා තියෙනවා. අපි කවුරුත් කැමති නැහැ මේ රාග දේශ මොහ ඇති කරන්න, කෙලෙස් ඇති කරන්න. අකුසල් කියන ඒවා අන්තරායකාරී කියලා හැමෝම දන්නවා. නමුත් ඒවා දිහා විමසලා බැලුවොත් තමයි තමන් තුළ අකුසලයක් හටගත්තා කියලා පේන්නේ. නැත්තම් ඒ දේ අපිට හොයන්න පේන්නේ නැහැ. ඉතින් මේ අකුසලය හඳුනා ගැනීමටත් සිහිය තියෙන්න ඕනේ. ඒ නිසා අපි මොකද අකුසලයේ කියන එක අපිට රූපයක් පේනවා වගේ ඇහැට පේන එකකුත් නෙවෙයි. ඒ පිළිබඳව තමන් දැනුම් අරගෙන තේරුම් අරගෙන හිටියොත් තමයි ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා සතිය පුහුණු කරනවා කියලා කියන්නේ ඒ අරමුණේ ඇත්ත తත්වයේ යථා ස්වභාවයෙම හිතට පෙන්වන්න අපි යෝනිසෝමනසිකාරයේ පවත්වන එක. අත අරමුණේ යථා ස්වභාවයම ගන්න අපි හිත පුහුණු කරනවා. අපි නොදන්නාකම අවිද්‍යාව කියලා කියන්නේ අරමුණ වරදවා ගැනීම. ඉතින් ඒ නිසා අපි දන්නවා රූපේ යථා ස්වභාවය මොකද්ද? ඒ කියන්නේ පේන දේ ඇත්ත මොකද්ද? ඇහෙන දේ ඇත්ත මොකද්ද? පේන දේ අරමයා කෙනකෙනා මොන ආකාරයකට හිතාගත්තත් ධර්මතාවයක් වශයෙන් අපිට කොයි කාටත් ඇහැට චක්කු විඥාණයට ගෝචර වෙන්නේ වර්ණ රූපයක් පමණයි. ඒ වර්ණ රූපේ මම මගේ කියලා ගන්න දේවල් අපි අමුතුවෙන් ගන්න දේවල්. ඒවා අපි හිතා ගන්න දේවල්. නමුත් ස්වභාවයෙන්ම වර්ණ සටහනක් තමයි පේන්නේ. ඉතින් මේ වර්ණේ නානත්වයක් තියෙනවා. අපි ඒක අපි හැමෝම ධර්මයේ ඉගෙන ගන්නකොට අධ්‍යයනය කරලා තියෙනවා. කනට ඇහෙන ශබ්දයේ පිළිබඳවත් එහෙම. ඇහෙන ශබ්දය පිළිබඳව කෙනකෙනා විවිධාකාරයේ මේවට මොනවාද විකෘති අදහස් ඇති කරගෙන ඉන්නවා. ඒවා මම මගේ කියලා අපි කෙනකෙනා ගන්නවා. නමුත් ඒ වගේ යථා ස්වභාවය ගත්තොත් ඒවා මම මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ කොයි ආකාරයෙන් අපිට ඇහිම් ඇති වුණත් ඒ හැම එකකම ස්වභාවය තමයි ශබ්ද මාත්‍රයක් කියන එක. ඒ ශබ්දයේ වර්ණ රූපේ ඇත්තට මේවට ආවේනික පොදු ලක්ෂණේ තමයි ඒවා මම මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ප්‍රත්‍යයෙන් හට ගන්න බව, හටගත්ත සැනින් බිඳිලා යන බව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේවා මම හෝ මගේ නම් මේවා මට ඕන ආකාරයට පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. මට ඕන ආකාරයට තබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒවා එහෙම පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මම මගේ කියලා ගැනීම හුදු විකෘතියක් මුලාවක් බව අපි දන්නවා. ඒ දැනගත්තත් මේ රූප, ශබ්ද, ඒ වගේම කන නාසයට හමු වෙන ගන්ධ, දිවට හමු වෙන රස, කායට ලැබෙන ස්පර්ශය, හිතට හම් වෙන අරමුණ, මේ අරමුණු හයම ගත්තාම මේ අරමුණු වල යථා ස්වභාවය තමයි අපිට මුලින්ම හම් වෙන්නේ. දිවට හම්මෙන රස මාත්‍රයක් පමණයි. ඒ වගේ මම මගේ කියලා ගන්න, ඇලුම් කරන්න, ආසා කරන්න දේවල් නැහැ. ඒ හැම පංචායතන හම්බෙන හැම ධර්මයක්ම උපේක්ෂා සාගතයි. ඒ හැම එකක්ම ප්‍රත්‍යයෙන් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන එක තමයි ස්වභාවය. වරක් දැකපු දේ, වරක් අහපු දේ අපිට කිසි කලකත් දකින්න අහන්න පුළුවන් කමක් නැහැ. නැවත අපි දකිනවා නම් අහනවා නම් ඒ සුදුසු හේතු ප්‍රත්‍ය ගැටීම නිසා නැවත අලුතෙන් හටගන්න දේවල් තමයි අපි දකින්නේ අහන්නේ. ඉතින් මේන් මේ ධර්මතාවය තමයි අපිට සතිය ඉදිරිපත් කරගන්නේ. මේ ප්‍රඥාව මේක තමයි අපි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේ කෙටියෙන් මම කතා කරොත් ප්‍රඥාව කියලා කියන්නේ සති සම්බජන්නේ කියන්නේ ඔන්න ඔය යථා ස්වභාවය අපි දන්නවා. ඒක අහලා තියෙනවා, දැනගෙන තියෙනවා. ඒකට තමයි මං කිව්වේ අප්‍රමාණීකන නිවන් මඟ තේරුම් ගත්ත කෙනා කියලා කියන්නේ. මේක මේ අපිට හම්බෙන අරමුණු පිළිබඳව තේරුම් අරගෙන ඉන්න කෙනා. නමුත් එයාටත් ආශ්‍රව උපදිනවා, කෙලෙස් උපදිනවා. එහෙම දැනගෙන හිටියත් එයා මුලා වෙනවා, රාග දේශමෝ එනවා. ඉතින් මෙන්න මේක තමයි නවත්ත ගන්න ඕනේ. කොයිතරම් ධර්මයේ දක්ෂ වුණත් එයා ප්‍රායෝගික ජීවිතයේ ගත කරනකොට එයාට මේ ආයතන 6ට හම්බෙන අරමුණට තරහ එනවනම්, ආසාව එනවනම්, කෙලෙස් එනවනම් ධර්මයේ දැනගෙන හිටියට එයා අපාය උපදින්න පුළුවන්. එයාට කර්මය රැස් වෙනවා. ඒක පැවිදි කෙනෙක්ද, එයා අසරණ කෙනෙක්ද, ඒවා මේ හිතට අදාළ නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි අපිට මේ සති සම්පජන්ණී කියන අවශ්‍ය වෙන්නේ. එළඹ සිටි සිහියෙන් යුක්තව වාසය කළ යුත්තේ කියන්නේ ආන්න ඒ නිසා. හැම වෙලාවෙම අවදිමත් බවින් ඉඳගෙන මේ ආයතන 6 හරහා හම්බෙන අරමුණ හම්බෙනකොට අපි සතිමත් වෙන්න ඕනේ. ඒ අරමුණේ යථා ස්වභාවය හිතට දෙන්න. එහෙම වුණොත් කවදාවත් කෙලෙසයක් එන්නේ නැහැ. කෙලෙස් හටගන්නේ නැහැ. ඇත්ත දෙන්න. සමහර විට අපි මුලින් මුලා වුණත් වරද හැටියට මුලාව හැටියට තේරුම් අරගෙන නෑ මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් කියලා හිතට තේරුම් කරලා දීම තමයි අපි ධර්මයේ පුහුණු වෙනවා කියලා කියන්නේ. මම මේ කාරණා නිතර නිතර මතක් කරලා තියෙනවා. නමුත් අපි ඉතින් ධර්මයේ සම්මාදිට්ඨිය පිළිබඳ තේරුම් ගත්තු කෙනාට නැවත නැවත භාවනා උපදෙස් වශයෙන් දෙන්න තියෙන්නේ මේ ටික. එයාගේ අප්‍රමාදය දියුණු කරන එක තමයි කළ යුතු දේ. ඉතින් අන්න ඒ නිසා ඒ විදිහට අපි මේ ඉන්ද්‍රියන් පිළිබඳව මනා අවධානෙන් සිටිමින් ඒ දේවල් වලට සිහියෙන් යුක්තව කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය උපකාරක සූත්‍රයක් තමයි මම ඉස්සරලා මතක් කරේ නන්ද සූත්‍රය කියන එක. අපි ඒක පොඩ්ඩක් බලමු. මේ නන්ද සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ අට්ඨකනිපාතේ තියෙන එකක් නන්ද සූත්‍රේ. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නන්දයන් පිළිබඳව දේශනා කරනවා නම් කතා කරනවා නම් මේ නන්ද පරිපූර්ණ වූ පරිසුද්ධ වූ බ්‍රහ්මචර්යාව පුරන්නට යමකින් හැකි වේද? එබඳු ඉන්ද්‍රිය විසෙහි ගෝපණය කළ දොර ඇති වේ. ඒ කියන්නේ එබඳු ඉන්ද්‍රිය සංවරයකින් යුක්ත කෙනෙක්. ඒ වගේම භෝජනයේහි මාත්‍රාංජ වේ. භෝජනයේ පමණ දැනගෙන වළඳන කෙනෙක්. නන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ නිදිවැරීමෙහි යෙදුණු කෙනෙක්. ජාගරියානු යෝගී. නිදිවරණවා කියලා කියන්නේ මේ භාවනාවේ නිතර ආවරණ ධර්මයන්ගේ, නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරමින් වාසය කරන කෙනෙක්. ඒ වගේම නන්ද ස්වාමීන් වහන්සේ මනා වූ සති සම්පජන්ණයෙන් සමන්වාගත කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මහණනි, එහිලා නන්දයන්ගේ ඉන්ද්‍රිය සංවරය කෙසේ වෙනවද කියලා. මහණෙනි, ඉඳින් නන්දයන් විසින් පෙරදිග බැලිය යුතු වේනම්. පෙරදිග කියලා කියන්නේ නැගෙනහිර දිශාව බැලිය යුතු නම් නන්දයෝ හැම සිතින් සමනා පෙරදිග බලති. මුළු හිතින්ම සලකාගෙන තමයි පෙරදිග බලන්නේ. මෙසේ පෙරදිග බලන මට අවිද්‍යා දෝමනස්ස සංඛ්‍යාත අකුසලය ලුහු නොබදනා වුනම් කියා. මම පෙරදිග බලන මට මේ දකින රූපයක් කෙරේ, ශබ්දයක් කෙරේ, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් කෙරේ මගේ හිතේ ලාමක වූ දැඩි ලෝභ දේශාදී අකුසල ධර්මයන් හට නොගනීවා කියලා මුළු හිතින් සලකාගෙනමලු පෙරදිග බලන්නේ. මහණෙනි, නන්දයන් පස්චිම දිසාව, බටහිර දිසාව බලනවනම්, ඒ වගේම නන්දයන් උත්තර දිසාව බලනවනම්, නන්දයන් දක්ෂිණ දිසාව බලනවනම්, නන්දයන් උඩ දිසාව බලනවා, යට දිසාව බලනවා, අදෝ ඕලෝකිතාමි, මෙසේ අනුදිග් බලන්නේ නම් අනුදිසාවන් බලනවා නම් ඒ කොයි පැත්ත බැලුවත් ඒ නන්ද ස්වාමීන් වහන්සේ මුළු හිතින්ම සලකාගෙනලු බලන්නේ. කොහොමද සලකා ගන්නේ? ඒ යම් දිසාවක් මම බලනවා නම්, යම් දිසාවකට මුහුණලා කටයුතු කරනවා නම්, එහිදී මගේ මේ ආයතන 6ට හම්බෙන රූප, ශබ්ද ආදී අරමුණු ඔස්සේ රාග දේශ මොහෝ ඇති නොවේවා කියලා නුවණින් යුක්තව වාසය කරන. මොකද්ද නුවණ කියලා කිව්වේ? අන්න අර මං පැහැදිලි කරපු එක. අපි නුවණ නැහැ කියලා කියන්නේ අපිට හම් වෙන අරමුණේ යථා ස්වභාවයට සිහි නුවණ නැහැ. ඒකේ ඇත්ත අපි යටපත් වෙලා මුලා වෙලා ඉන්නවා. ඉතින් ආන්නේ යථා ස්වභාවය හිතේ තියාගෙන, ඇත්ත හිතේ තියාගෙන, සිහිය පිහිටවාගෙන අපි පෙරදිග දකුණු දිග ආදී මේ දිසාවන් බලනකොට ඒ නන්ද ස්වාමීන් වහන්සේ ඒ විදිහට කටයුතු කරනවා. එතකොට ඇහැට රූපයක් දැක්කත් ඒ රූපේ යථා ස්වභාවය පිළිබඳ නුවණ තියෙනවා. නුවණ තියාගෙන තමයි ඒ කටයුතු කරන්නේ. ශබ්දයක් ඇහුවත් එහෙම ඇතුළතින් නුවණ තියෙනවා තමන්ට. රසයක් වින්දත් ඇතුළතින් නුවණ තියෙනවා. මෙන්න මේක මෙහෙමයි කියලා. එළඹ සිටි සිහිය ඇති බව කියන එක තමන්ට තේරෙනවා. තමන්ගේ හිත දිහා බැලුවොත් තමන් සිහියෙන්ද ඉන්නේ කියන එකට අවදිමත් බව කියන එක තමන්ට තේරෙනවා. ඉතින් ඒක පිළිබඳවත් ඉදිරියේදී මේ සූත්‍රයේ කතා වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඉන්ද්‍රියන් පිළිබඳව කටයුතු කළ යුතු කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නන්ද ස්වාමීන් වහන්සේ ඒ විදිහට කටයුතු කරනවා. ඉතින් මේ නන්ද ස්වාමීන් වහන්සේ කරන ආකාරයටම ගිහි කෙනෙකුට කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි යම් යම් ප්‍රමාණයකින් මේ විදිහට පුහුණු කළ යුතුයි. දැන් මෙතන අපිට මතක් කරන්නේ අකුසලයක් හට ගන්නකොට ඒකට සිහිය උපද්දවා ගන්න බවක් නෙවෙයි. මෙතන අපිට පේන්න තියෙන්නේ කල් තියාම තමන් සිහිය පිහිටුවාගෙනම මුළු හිතින් සලකාගෙනම තමයි අරමුණු බලනවා කියන එක අපිට මෙතනින් මනාව ප්‍රකට වෙනවා. ඉතින් ඒ නිසා සිහියෙන් ඉඳ අපි පුරුදු පුහුණු කරාම සිහියෙන් යුක්තව අපි වැඩගටයුතු කරනවා. සිහියෙන් යුක්තව නානක වත් පිළිවෙත් කරන එක, රූප ශබ්දාන්දාදී බලන දේවල් යන ඒවා මේ ඔක්කොම සිහියෙන් යුක්තව කරන්න පුහුණු වෙනවා. ඉතින් මේක අමාරු දෙයක්. නමුත් ඒ නිසා තමයි අපිට පුහුණු වීම කියන එක අවශ්‍ය. මේක සියල්ල එකවර කරන්න බෑ. නමුත් ටික ටික අපි පුහුණු වීම කියන එක කොටස් කොටස් වශයෙන් හරි පුහුණු විය යුතුයි කියන එක මම මීට පෙරත් මතක කරලා තියෙනවා. මේ අරඹයා සිහිය නැති වුණොත් අපේ හිත නතර වෙන්නේ අකුසලයේ තුල. ස්වභාවයෙන්ම අකුසලයේ තුල නතර වෙන්නේ. ඉතින් ඒ නිසා යම් වෙලාවක අරමුණක් ගැටෙනකොට අපි තුල සිහිය ඉදිරිපත් වෙලා තිබ්බොත් සිහිය බලවත් වුණොත් අපේ හිත කුසල පැත්තට නැඹුරු වෙනවා. සිහිය දුර්වල වෙලා ආශ්‍රවය බලවත් වුණොත් වේගයෙන් අපිට රාග දේශ මොහෝ කර්ම සකස් වෙලා සසර දිග ගැහෙනවා. ඉතින් භාවනාවත් දුර්වල වෙනවා. අකුසල් වැඩෙනවා, කුසලයන් දුර්වල වෙනවා. මේ සියල්ලම මේ විදිහට සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ සතියෙන් තොරව වාසය කිරීම ප්‍රමාදය කියන එකේ ආදීනව අපි හොඳට මෙනෙහි කරාම තමන්ට ඇත්තටම සිහියෙන් ඉන්න ඕනේ කියන එකට හිත උපදිනවා. ඒකේ ආදීනම බැලුවාම සංසාරේ බය, ඒ වගේම මේ බුද්ධෝත්පාද කාලයේ තියෙන වටිනාකම අපි නිතර හිතට දුන්නාම. ඉතින් ඒ වගේම තවත් මතක් කරන්න ඕන එකක් තමයි ශාසනයේ දිහා බැලුවාම ඉතින් බොහෝ ධර්ම දේශනාවන් දිහා බලනකොට පුදුමාකාර විකෘතියක් අද දකින්න ලැබෙනවා. ඉතින් මේ ඒකත් එක්ක මේ නිවන් දකින්න උවමනාව තියෙන අය, ඉතින් ධර්මයේ නොදන්න අය, නොදන්නාකම නිසා ඒ දේවල් වලට පැටලෙනවා. ඉතින් බොහෝ කාලානුරූප සම්මුතියේ ලෝකේ දහම් කරුණු සාකච්ඡා කරත් මේ විදර්ශනාව මාර්ගය ගැන කතා කරන්න යනකොට බොහෝ අයට ඒ දේවල් පැටලිලා ඒවා වරදවා කතා කරන බවක්, දේශනා කරන බවක් බොහෝ තැන්වල හඬ ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ හැම එකකින්ම අපි වැළකිලා නිවැරදි සම්මාදිට්ඨියක් දරාගෙන මේ ශාසනයේ ඉදිරියට යනවා කියන එක, මේ ස්වාක්ඛාත වූ ශාසනයක් සම්මුඛ වෙනවා කියන එක අති දුර්ලභයි. ඒක අපේ කුසලයට පිනටත් එක්ක තමයි සම්මුඛ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ දුර්ලභ කාරණාවක් ලැබිච්ච මොහොතේ මේ නිවැරදි ස්වාක්ඛාත වූ සාන්දීතික ධර්මයේ අපි පුරුදු පුහුණු කළ යුතුයි. නිරන්තරයෙන් පුහුණු කළ යුතුයි. අහං ඒ පුහුණුව තමයි අපිට අදත් මේ නිවැරදි ශාසනයක අපේ හිත පවත්වන්න උපකාර වෙලා තියෙන්නේ. වැරදි ධර්මයක් ඇහෙනකොටම මේකනම් වැරදි කියලා අපිට අනිත් පැත්ත හැරෙන්න පුළුවන්කම තිබුණේ. අන්න ඒ නිවැරදි ස්වකාත සාසනයක් පුරුදු කරලා තියෙන කෙනාට දහම් කරුණු හරියට නොදන්නා වුණත් දහමක් ඇහෙනකොට යාට යම් වැටහීමක් එනවා, මේකනම් හරි ධර්මය, මේකනම් මොකක්කෝ අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා කියන එක දැනෙනවා යාට නිවැරදි දහම පුහුණු කරපේ. ඉතින් නිරන්තරයෙන් දහම පුහුණු කරන කෙනාට ලැබෙන ලාභයක් හැටියට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව දේශනා කරනවා. එනිසා මේ අපි මේ ධර්මයෙන් ඈත් වෙන එක, මුලාවෙන් කටයුතු කරන එක පිළිබඳව ආදීනව බලලා, ආදීනව හොඳට මෙනෙහි කරලා, අමාරුවෙන් හරි එළඹ සිටි සිහියත්තෙක් වෙනවා කියලා නිරන්තරයෙන් අපි හිතට දීලා ඒවා පුරුදු පුහුණු කරන්න ඕනේ. ඉතින් මම ඔයිට ඉස්සලත් කතා කරලා තියෙනවා මේ සතිය දියුණු කර ගැනීමට අවශ්‍ය උපකාරක ධර්මයන්. මේ උපකාරක ධර්මයන් තුළ විශේෂයෙන් පේන්න තියෙන දෙයක් තමයි මේ සතියෙන් ඉන්න ඕනේ කියන එක, මනාකොට අරමුණ සිහියෙන් යුක්තව ගන්න ඕනේ කියන දේවල් අපි ඉතාම සාකච්ඡකාරී සක්කච්ඡකාරී සකසා ආදර ගෞරවයෙන් ඒව කෙරෙහි හොඳ නැඹුරුතාවයකින් කටයුතු කරනකොට, ඒ වගේ ආනිසංස පක්ෂය ගැන හිතට දීලා කටයුතු කරනකොට හිත ඒවට නිරායාසයෙන් නැඹුරු වෙනවා. සිහියෙන් ඉන්න ඕනේ, සිහියෙන් කටයුතු කරන්න ඕනේ. සිහිය නැති වුණොත් මේ ආදීනව මට ලැබෙනවා කියලා නිතර සිහියට දීලා තියෙන එක ලොකු උපකාරයක් අපිට මේ නිරන්තරයෙන් සතිය පවත්වා ගැනීමට. ඉතින් එතකොට මම මේ කතා කරේ ඒ නන්ද ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව. අපිටත් මේකේ යම් ආකාරයකින් පුහුණු වෙන්න පුළුවන්. අපි ගමනක් යනකොට කල්තියාම සිහියෙන් යන්න ඕනේ කියලා හිතට දීලා ඒ කටයුත්ත පටන් ගන්න පුළුවන්. මේ සතිය පුහුණු කිරීමේ ආයතන හරහා සතිය පුහුණු කිරීමේ එක වැඩපිළිවෙළක්. නන්දයන්ගේ භෝජනයේ පමණ දැන ගැනීම. අපි ආහාර ගන්නකොටත් බොහෝ කෙලෙස් වෙනවා. සමහර අයට මේවා පුදුමාකාරයේ කෙලෙස් උපදින ආහාර සම්බන්ධ. ආහාර හොයන්න යෑමේ, ආහාර රැස් කරන්න යෑමේ, ආහාර පරිභෝජනයේදී, ආහාර පිළිගැනීමේදී, ආහාර සඳහා අපි හොයන්න යෑම කියන ඒ සඳහා අපි යම් යම් ක්‍රම උපායන් මේ රැකී ආරක්ෂා කරන මේ ඔක්කොම අපේ ආහාර වෙනුවෙන් වැඩි කාලයක් ගත කරන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ භෝජනයේ මාත්‍රඤ්‍යතාවය විශේෂයෙන් මේ ප්‍රතිපදාවට ඇතුළු කරලා තියෙනවා. ඉතින් මේ නන්ද ස්වාමීන් වහන්සේ නුවණින් පත්‍යවේක්ෂා කරලම ආහාර වළඳනවලු. මම මේ ආහාර ගන්නේ ඒ රස තෘෂ්ණාව පිණිස නෙවෙයි, මගේ කය ලක්ෂණ කර ගැනීම පිණිස නෙවෙයි, මණ්ඩණය පිණිස නෙවෙයි, විභූෂණය පිණිස නෙවෙයි, ඇඟ මහත් කරගන්න අඩු වැඩි තැන් පුරවා ගන්න නෙවෙයි. ආහාර මේ ශරීරයේ ඒ පැවැත්ම පිණිසයි මේ ආහාර ගන්න, යැපීබ මිනිසයි ආහාර ගන්නේ, මගේ මේ හටගෙන ආහාර නැතිකම නිසා හටගෙන යම් වේදනාවක් තියෙනවා, ඒ වේදනාව නැති කරගෙන අනාගතයේදී උපදින්න තියෙන වේදනාවක් නැති කරගෙන මේ භ්‍රමචර්යාවට අනුග්‍රහ පිණිස ශරීරයේ යාපනයේ පිණිසයි මං මේ ආහාර ගන්නේ කියලා නුවණින් සලකාගෙනම ආහාර ගන්නවලු නන්ද ස්වාමීන් වහන්සේ. ජීවන පැවැත්ම සඳහා භ්‍රමචර්යාවට උපකාර පිණිසමයි හුදෙක් මේ සඳහාමයි මං ආහාර ගන්නේ කියලා නුවණින් සලකාගෙනම භෝජනය වළඳනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ නන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳව වර්ණනා කරනවා. ඉතින් ආහාරය පිළිබඳව මේ විදිහට අපි නිරන්තරයෙන් කටයුතු කරන ඒ ඔස්සේත් අපිට සතිය දිනු කරගන්න පුළුවන්. ආහාර පිළිගන්නකොට, ආහාර අනනකොට, ආහාර අපි ආහාර ගන්නකොට මේ හැම වෙලාවෙම මේකේ තියෙන පිළිකුල්භාවය, ඒ නිසා අපිට උපදින කෙලෙස් පිළිබඳව හිත පිළිබඳව ගවේෂණය කරගෙන බොහෝම කාලයට ඉඳ දීලා හිමීට ආහාර ගන්නකොට ඒ තුලත් අපිට හොඳ සීයක් පවත්වන්න පුළුවන් වෙනවා. ඒ වගේම නන්දයන්ගේ නිදිවැරීමෙහි යෙදුනේ වේ නන්දයන්. ඉතින් නන්දයන් දහවල් කාලේ සක්මණෙනුන් හිඳීමෙනු හිඳ ගනිමින් සක්මණින් ආවරණ ධර්මයන්ගේ හිත පිරිසුදු කරනවලු. ඒ වගේම රාත්‍රී පළමු යාමේද නන්ද ස්වාමීන් වහන්සේ සක්මණින් හා හිඳීමෙන් ආවරණ ධර්මයක්, නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරමින් කටයුතු කරනවා. නන්ද ස්වාමීන් වහන්සේ රැ මැදුම් යම තමන්ගේ පාදයේ තවත් උඩ පාදයේ යට පාදයේ මත තියාගෙන සේය සිංහසෙයා කරමින් තමන් උට්ටාන සංඥාවෙන් යුක්තව උට්ටාන සංඥාවෙන් යුක්තව අහවල් වෙලාවට නැගිටිනවා කියලා හිතට දීලා නිදා ගන්නවා කියලා නැවත රාත්‍රියේ පැසුළු යාමේ නැවත සක්මණින් මා හිඳීමෙන් ආවරණ ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරනවා. මහණෙනි මේ නන්දයන්ගේ ජාගරණ යෝගයේ හෙවත් නිදිවැරීමේ යෙදීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ හැම එකක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ නන්ද ස්වාමීන් වහන්සේ මේ භ්‍රමචර්යාව පවත්වන්න සුදුසුයි. කුමක් නිසාද? මෙන්න මේ කරුණු, මේ භ්‍රමචර්යාවට මුල් වෙන කරුණු මේ නන්ද ස්වාමීන් වහන්සේ ගාව පවතිනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි නන්දයන්ගේ සති සම්පජාන්නේ කෙසේ වේද කියලා මෙන්න මේකත් හරි වටින කාරණාවක්. මහණෙනි එහිලා මේ නන්දයන්ගේ ස්මృతి සම්පජාන්නේ සති සම්පජාන්නේ කවරද? මහණෙනි නන්දයන් දක්නා ලද්දා වූ වේදනාව උපදී. නන්දයන්ට දක්නා ලද්දා වූ වේදනාව වටහත්. නන්දයන්ට දක්නා ලද්දා වූ වේදනාව අස්තංගයට නිරුද්ධ වීමට යයි. නන්දයන්ට සංඥාව දැනුම් සහිතවම උපදිනවලු. සංඥාව දැනුම් සහිතවම පවතිනවලු. සංඥාව දැනුම් සහිතවම නිරුද්ධ වෙනවලු. නන්දයන්ට විතර්කය තමන්ට විතර්ක එනවනම් මේ විතර්කය දැනුම් සහිතවමයි උපදින්නේ. දැනුම් සහිතවමයි පවතින්නේ. දැනුම් සහිතවම නිරුද්ධ වෙනවලු. මේ නන්දයන්ගේ සති සම්පජන්ණයෙන් යුක්ත වීම කියලා. ඉතින් මේක මොනතරම් සිහියක් තියනවද? වේදනාවක් උපදිනවා නම් දැනුම් සහිතවම වේදනාව උපදින. මේ මට දුක් වේදනාවක් ඉපදුනා. මේ උපේක්ෂා වේදනාවක් ඉපදුනා. මේ සැප වේදනාවක් ඉපදුනා කියලා ඒ වේදනාව දැනුම් සහිතවම උපදිනවලු. පවතින කොටත් ඒකට දැනුම තියෙනවා. නිරුද්ධ වෙන කොටත් ඒක දැනුම නුවණ සිහිය තියෙනවා. මේ විදිහට සංඥාව හඳුනන දේවල් පිළිබඳව තමන්ට උපදින විතර්ක කල්පනාවන් පිළිබඳව පුදුමාකාර සති සම්පජාන්නයක් තියෙනවා. මේ නන්ද ස්වාමීන් වහන්සේ රහත් වෙලාගේ පැවැත්ම නෙවෙයි. පොතක් ජන කාලෙම නන්ද ස්වාමීන් වහන්සේ මේ භ්‍රමචර්යාව පුරන්න මෙන්න මේ සුදුසුකම් තියෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මහණෙනි නන්දයන් යම් කරුණකින් පරිසුද්ධ වූ භ්‍රමචර්යාව පුරන්නට හැකි වේද? එබඳු ඉන්ද්‍රයන්ගේ සංවරයක්, භෝජනයේ පමණ දැන ගැනීමක්, ජාගරයානු යෝගයක් හෙවත් නිදිවැරීමේ පුහුණු වීමක් හා සති සම්පජන්ණයෙන් යුක්ත වන්නේ කියලා මේ බුදුරජාණන් වහන්සේ මේ නන්ද සූත්‍රයේදී දේශනා කළේ. ඉතින් මේ භ්‍රමචර්යාවට මුල් වෙන කරුණු තමයි මේ මොනවාද? ප්‍රධාන වශයෙන් කරුණු ටික තමයි බුදුරජාණන් වහන්සේ මේ මතක් කරේ. ඉන්ද්‍රිය සංවරය කියන එක අනිවාර්යෙන් අවශ්‍ය දෙයක්. ආහාරය පිළිබඳව සිහිනුවන පැවැත්වීම, නිරන්තරයෙන් රෑදවල් දෙකේ මේ තමන් සක්මණෙන් හා හිඳ ගනිමින් හිත පුහුණු කිරීම, ඒ වගේම සති සම්පජන්ණයෙන් යුත්ව වාසය කිරීම කියන මෙන්න මේවා අත්‍යවශ්‍ය කරුණු භ්‍රමචර්යාව සඳහා. ඉතින් ඔබත් මේ දේවල් අනුගමනය කරනවද? ඒක අනුගමනය කිරීම සඳහා යම් උපකාරයක් අත්වැලක් වෙයි කියලා තමයි මම මේ සූත්‍රය අද දවසේ මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ. හැමෝම ටිකක් උත්සාහවත් කරන්න ඕනේ කියන අදහසින්. ඉතින් ඒ නිසා අපි මේ දන්න කරුණු ගොඩාක් ප්‍රමාණවත්. ඉතින් ධර්මයේ ඉගෙන ගන්න එක හොඳයි. ඇත්තටම අපි ප්‍රමුඛත්වයේ දිය යුත්තේ මේ සිහිනුවන දියුණු කරගෙන අපේ හිතේ පුරුදු පුහුණු වෙලා තියෙන කෙලෙස් ටික ගෙවාගෙන, ආශ්‍රව ටික ගෙවාගෙන මේ ධර්මයේ මතු කරගෙන ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මයන් දියුණු කර ගැනීමයි. ඉතින් ඒ නිසා නිරන්තරයෙන් නැවතත් මම මතක් කරන්නේ මේ ලැබූ ක්ෂණ සම්පත්තිය පිළිබඳව අපි නිතර මෙනෙහි කරලා ප්‍රමාදය කියන එක හොඳට තේරුම් අරගෙන අප්‍රමාදය කියන එක දිනු කරන්න උත්සාහවත් වෙන මේ මනාව ස්වාක්ඛාත වූ ශාසනයක්. බුදුරජාණන් වහන්සේ දස බල සූත්‍රයේ දේශනා කරන්නේ මහණෙනි මේ මුලමැද අග ස්වක්කාත වූ ධර්මයක් නුඹලට දේශනා කරලා තියෙනවා. ඒ නිසා අල්ප වූ උත්සාහයකින් අල්ප වූ හීන වූ වීරියකින් මේක ලබන්න පුළුවන් කමක් නැහැ. හීන වීරියකින් ලැබෙන්නේ හීන දෙයක්. මහත් වූ දෙයක් ලබන්න නම් මහත් වූ වීරියක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ මහත් වූ ලාභයක් ලැබුණු වෙලාවේදී මහණෙනි වීරිය කරන්න වටිනවා. ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහිලා තියෙනවා. ස්වකාත වූ ධර්මයේ ලැබිලා තියෙනවා. මනුස්ස ජීවිතයේ සම්මුඛ වෙලා තියෙනවා. නිවැරදි ධර්මයේ සම්මුඛ මොහොතේ මම උත්සාහ වෙන්න ඕනේ, වීරිය කරන්න ඕනේ මේක අතහැරෙන්න ඉස්සරලා කියලා මහණෙනි මේ පිළිබඳව සිහිය ඉපදවිය යුතුයි. යෝනිසෝ මනසිකාරේ පැවැත්විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දස බල සූත්‍රයේ අපට අවවාදන ශාසනා දෙනවා. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා ටික ඔබ හිතේ තියාගෙන මේ ලැබූ අලුත් අවුරුද්දේ වැඩි වැඩියෙන් ධර්මයේ පුහුණු කරන්න, තමන්ගේ හිතේ කෙලෙස් හඳුනා ගන්න, අකුසලයේ හඳුනා ගන්න, දුකක් හටගත්තාම තමන් තුළ මේ දුකක් හටගත්තා කියලා දුකටම පණින්නේ නැතුව ඒ දුකෙන් මිදෙන්න යෝනිසෝ මනසිකාරය පවත්තන්. කෙලෙසයක් ඉපදුනාම කෙලෙසේ වහා හඳුනගන්න දක්ෂ වෙන්න කියලා මතක් කරමින් මගේ ධර්ම අනුශාසනාව මේ අවසන් කරනවා. මේ හැම දිනාටම මෙතෙක්ේ භාවනා පුහුණු වෙලා තියෙන ආකාරය යනු යම් භාවනා ගැටලු තියෙනවා නම් ඒවා සාකච්ඡා කරන්නත්, ඒ වගේම ධර්ම අධ්‍යයනයේදී යම් යම් ගැටලු හරි ඒ ධර්ම යම් අපිට මේ හුවමාරු කරගන්න අදහස් දහම් කරුණු අලුතෙන් ඒවා මතුවුණා නම් ඒවා මේ සාකච්ඡා කර ගැනීමටත් අවස්ථාව ඉඩ අවකාශ සලසලා මගේ ධර්මානුශාසන අවසන් කරනවා. හැම දිනාටම සාකච්ඡාවට ඉඩ සලසනවා. තෙරුවන් සරණයි.
සාදු 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 සන්නාසි තාමත්ම ගැඹුරු ධර්ම කරුණු ටිකක් සහ අපි නිතිපතා පිළිපැදිය යුතු කරුණු ටිකක් ඔබවහන්සේ අපට ඉස්මතු කරලා දුන්නා. මේ අවස්ථාවේ තව ගැටළු ඇති අපේ කල්යාණ මිත්‍රයින්ට. මම මුලින්ම යොමු වෙනවා විසාකා මහත්මියට. කලින් ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා අත ඔසවන්න, රේස් හෑන්ඩ් කියන ඒ අයිකෝන් එකකින්. ඊට පස්සේ අපට පුළුවන් ප්‍රශ්න යොමු කරන්න. ඊට අමතරව සාකච්ඡා වුණාන් පස්සේ නැවත වරක් තමන්ගේ මයික්‍රෝෆෝන් එක මියුට් කරගන්නත් කාරුණික වෙන්න. හොඳයි, එහෙමනම් විසාකා මහත්මිය ප්‍රශ්න ඉදපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දිනාටම ස්වාමිනාංශ අවසරයි. ඇහෙනවද? මේ මගේ ප්‍රශ්නය ස්වාමීන් වහන්ස, දැන් අපි සති සම්පජාඤ්ඤය පුරුදු කරගෙන යනකොට අපේ චිත්ත වීතෙන් චිත් සාමාන්‍ය චිත්ත වීති වලට වෙනස් චිත්ත වීති ඇති වෙනවනේ. ඒක මනෝද්වාරික චිත්ත වීතිද ඇති වෙන්නේ? ඒක කොහොමද දැන් සතිය කියන එක මේ හැම කුසල මේ චිත්තයකම තියෙනවනේ. ඒක පොඩ්ඩක් මේ මෙකනිසම් එක පොඩ්ඩක් මේ පැහැදිලි කළ දෙන්න ස්වාමීන් වහන්ස. අපේ චිත්ත වීති වෙනස් වෙන්නේ කොහොමද කියලා සත් සම්පජයෙන් ඉන්නකොට කෙලස් අඩු වෙලා නැති වෙලා යන්නේ. තෙරුවන් සරණයි.
හා තෙරුවන් සරණයි. චිත්ත වීති පිළිබඳව ගත්තොත් අපිට භාවනාවේදී චිත්ත වීති කියන එක පිළිබඳව බලන්නේ අපි වීති අනුසාරයෙන්. ඒක අපිට හිතට දැනෙන දේ අනුව තමයි භාවනාව කරගෙන යන්නේ. නමුත් ධර්මයක් වශයෙන් අපි චිත්ත වීති අනුසාරයෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතනදී අපි එළඹ සිටි සිහියෙන්ම කෙනෙක් ඉන්නවනම් එතකොට යාට අපි චක්කුද්වාර සෝතද්වාර ආදී චිත්ත වීති සියල්ලම ඒ අරමුණ ඔස්සේ උපදින්න පුළුවන්. කොහොමත් සිහියෙන් ඉන්නකොට චක්කුද්වාර චිත්ත වීති, ඒ කියන්නේ අපිට චක්කුද්වාර චිත්ත වීතියක් හටගන්නවා නම් හටගන්නේ ඇහැට රූපයක් ගැටීම නිසා. ඒ ඔස්සේ අනිවාර්යයෙන්ම මේ සිහියෙන් ඉන්නවා කියන කාරණා තුළ මනෝද්වාර චිත්ත වීතිද බොහෝ උපදිනවා. මොකද ඒවා පිළිබඳව සම්මාදිට්ඨිය ඇති කිරීම, යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම, අකුසලය වටහා ගැනීම කියන මේ ඔක්කොම මනෝද්වාරික චිත්ත වීති තුලින් තමයි වෙන්නේ. චක්කුද්වාර චිත්ත වීතියකින් වෙන ප්‍රධාන කාරණාව තමයි අරමුණ හරියට ගැනීම, තේරුම් ගැනීම. ඒකේදී චක්කු විඥානාදී අවස්ථාවලදී සතිය පවතින්නේ නෑ. ඒක විපාක සිත් නිසා. ඒ චිත්ත වීතියේදී විපාක සිත් 12 ඊට පස්සේ චිත්ත වීතියේ තියෙන මනුද්වාරා වර්ජනාදී ක්‍රියා සිත් තුළ මේ සතිය යෙදිලා නැහැ. නමුත් අපි වත්තපන අවස්ථාවේදී තමයි මේක ඉදිරිපත් වෙන්නේ. නමුත් සතිය හටගන්නේ ජවන් මට්ටමේදී තමයි සතිය හටගන්නේ. ඉතින් ඒතෝ චක්කුද්වාර චිත්ත වීතියකත් අපි එළඹ සිටි සිහියෙන්ම නුවණින් යුක්තවම කෙනෙක් ඉන්නවා නම් ඒ චක්කුද්වාර චිත්ත වීතියේද ජවන් තුල සතිය උපදින්න පුළුවන්. ඊට අමතරව බොහෝ සෙයින් විදර්ශනා කරනකොට මනෝද්වාරික වශයෙන් තමයි සතිය උපදින්නේ. ඒ වගේම ඇතැම් වෙලාවල් වලට අපි මුලින් සාමාන්‍ය ධර්මයේ පුහුණු වෙන කෙනාට අරමුණක් ගැටෙනකොට චක්කුද්වාර සෝතද්වාර චිත්ත වීතිය වල ජවන් මට්ටමේ අකුසල් හටගෙන මුලාව හටගෙන එයා ධර්මයේ පුහුණු කරලා තියෙනවා නම් පසුව සතිය උපදිනවා, සිහිය උපදිනවා. මනෝද්වාර චිත්ත වීති වශයෙන් තමන් මේ අකුසලයක් හටගත්තා, ද්වේෂයක් හටගත්තා කියලා තමන්ට සිහිය ඉපදිලා ඒක ඒ මුලාව තේරුම් අරගෙන ඒකේ සතිය නුවණ පිහිටුවීම සඳහා මනෝද්වාර චිත්ත වීති උපදිනවා. ඉතින් ඒක තමයි අපි ධර්මතාවයේ දිහා බැලුවොත් මේ සිත් හට ගන්න ආකාරයේ කොහොමද මේ තමා තුළ කියන එක දිහා බැලුවොත් පේන්නේ. නමුත් අපි විදර්ශනා කරනකොට කෙලස් ගෙවා ගන්නකොට ඒ පිළිබඳව කල්පනා කරන්න අවශ්‍ය නැහැ. කෙනෙක් එහෙම බැලුවා කියලා වරදක් නැහැ. ඒ බැලුවා කියලා. නමුත් එහෙමම අවශ්‍ය නැහැ කෙනෙකුට බලන්න. තමන් නුවණ කියන්නේ මේකයි, මෝඩකම කියන්නේ මේකයි තේරුම් අරගෙන මම මුලින් අර පැහැදිලි කරපු ආකාරයට තමන් මේ අරමුණේ යථා ස්වභාවය දැනගෙන නුවණින් යුක්තව පවතිමින් ඇහැට රූපයක් ගැටෙනකොට ඒ අරඹයා නුවණ තියෙනවා යාට. එතකොට රූපේ අරඹයා, රූපේ අපිට හම්බෙන්නේ සත්වෙක් පුද්ගලයෙක් නොවේ, මේ වර්ණ සටහනක්, මේකද හටගෙන නියුද්ධ වෙනවා කියන තැනට එයා නුවණ තියාගෙන කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ ඔස්සේ එයා මුලා වෙනකොට එතන ඇත්ත පෙන්නනවා, ආදීනව බැලීම කියන මේ ඔක්කොම එයා සිහි නුවණ උපයෝගී කරගෙන කරනවා. නමුත් සිද්ධ වෙන සිද්ධාන්තය අපි විස්තර කරන්න ගියොත් චිත්ත වීති අනුසාරයෙන් කරන්න පුළුවන්. ඒ වගේම අර කියපු විදිහට එයා චිත්ත වීති විදිහට බැලීමේදී කෙලස් ගෙවෙනවා නම් ඒක බැලුවා කියලා වරදක් නැහැ. නමුත් එහෙම බැලීම බොහෝ විට ධර්මයේ භාවනා ප්‍රායෝගිකව පුහුණු කිරීමේදී එහෙම පෙන්නල නැහැ කමටහන් වඩනකොට. නමුත් මම මතක් කරේ තුමිය ආපු ප්‍රශ්නෙට ඒක සිද්ධ වෙන සිද්ධ වන ආකාරය පිළිබඳව. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. බොහොම පින් මේ පොඩි කෙටි ප්‍රශ්නයක් අහන. දැන් මනෝද්වාරික චිත්ත වීති වලත් ජවන් වල දිනේ දැන් කුසල් සිත් ඇති වෙනවන, දැන් සාමාන්‍ය විපාකයට පස්සේ කුසල් සිත් ඇති වෙනවා. එතනින් ඒවා තව තවත් අනිත් කුසල් සිත් වලට ප්‍රයෝජනවත් වෙනවා. එහෙම නේ, චක්කවත් චක්කමත් වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඉතින් ඒකේ විශේෂයෙන් අපි තේරුම් ගන්න එක චිත්ත වීතියක් ඇතුලේ කවදාවත් කුසල් අකුසල් දෙක හටගන්නේ නැහැ. ඒ වීති මාරු වෙමින් තමයි කුසල් අකුසල් හටගන්නේ. හරි, තෙරුවන් සරණයි.
හොඳයි, ඊළඟ ප්‍රශ්නය පద్මා මහත්මිය ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මට මේ උපදි කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. මම ඒක අහලා තියෙනවා. ක්ලේශ උපදි, ස්කන්ධ උපදි, අபிසංස්කාර උපදි කියලා. ඊළඟට අර සම්මසන සූත්‍රය කියලා මම ඒකෙදි මම තේරුම් ගත්තේ උපදි කියන එක උපාදාන වගේම කියන එක. මට ඒක පැහැදිලි කළ දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
උපදි කියලා කියන එකට දීර්ඝ විස්තරයක්, ඒකේ වචනයට නිර්වචනයක් ලොකුවට විස්තර කරලා නැහැ මේ ත්‍රිපිටකේ අටකතාවල තියෙනවා. ඉතින් මේ උපදි ඔයා එතුමිය කිව්වා වගේ පස්සාකාරයකට තියෙනවා. ක්ලේශ උපදි, කන්ද උපදි, අபிසංකාර උපදි ආදි වශයෙන්. ඉතින් ඒ අර ස්කන්ධ උපදි කියලා කියන්නේ ස්කන්ධ ටික නැවත අපිට උපදීමට හේතු වෙන ස්කන්ධ ටික ස්කන්ධ උපදී හැටියට පෙන්වනවා. එතකොට අපි වචනේ සරල තේරුම ගත්තොත් නැවත උපදීමට හේතු වෙන අර්ථේනුත් උපදී කියලා කියනවා. උපතක් සකස් කරලා දුන්නු ස්කන්ධ ටිකටත් උපදී කියලා කියනවා. ඒ කන්ද උපදී කියලා. දැන් රහතන් වහන්සේට ස්කන්ධ උපදී තියෙනවා කියලා කියනවා. ක්ලේශ උපදී, අபிසංඛාර උපදී ආදී මේ උපදී වල කෙලස් මට්ටම කෙලස් වශයෙන් හඳුන්වන උපදී නැති වෙලා තියෙනවා. එතකොට උපාදානයේ සකස් කරලා දෙන දේවල් කියලා කිව්වත් වරදක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන්නේ මහණෙනි කුමක් නිසාද නැවත උපදින්නේ කියලා. උපදී නිසා කියලා කියපු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ කර්මය තත් උපදී කියලා කියන්න පුළුවන්. ඉතින් අකුසල කෙලෙස් වලට මේ උපදී කියලා ධර්මයේ තැන් තැන් වල සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව මේ නැවත උපතක් සකස් කරලා තියෙන මේ ස්කන්ධ ටිකටත් උපදී කියලා සඳහන් වෙලා තියෙනවා. ඒක අර කන්ද උපදී කියලා. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ටත් උපදී කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ අර රහතන් වහන්සේටත් උපදී ස්කන්ධ උපදී තියෙනවා සෝපදිශේෂ නිර්වාණ ධාතුවේ තුල කියලා මේ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා.
පැහැදිලි ස්වාමීන් වහන්සේ, බොහොම ස්වාමීන් වහන්සේ පෙරුවන්
සරණයි. ඊළඟ ප්‍රශ්නයට ස්වර්ණා මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, පළවෙනි ප්‍රශ්නෙට සම්බන්ධ ප්‍රශ්නයක් මම අහන්නේ. ස්වාමීන් වහන්සේ, දැන් අපි චක්කු විඤ්ඤාණ හිතෙන් ඇස හටගත්ත, ඇස සකස් වුණා කියන එක දැනගන්නවනේ. ඊට පස්සේ දැන් ඇහැ නිරුද්ධ වුණා කියන එක, රූපේ නිරුද්ධ වුණා, චක්කු විඤ්ඤාණය නිරුද්ධ වුණා කියන එක දැනගන්නේ මනෝ විඤ්ඤාණ ධාතු හිතෙන්ද?
ඔව්, චක්කු විඤ්ඤාණයෙන් ඇහැ හටගත්තා කියලා දකින්නෙත් නෑ චක්කු විඤ්ඤාණය. එහෙම නෑ. චක්කු විඤ්ඤාණ හිත කියන්නේ විපාක හිතක්. ඒ විපාක හිතේ ස්වභාවය රූපයක් පෙනෙන බව විතරයි. ඒක මේ ඇහැ හටගත්තා කියලා හෝ තමන්ට රූපයක් පෙනෙනවා කියලා හෝ කිසිම දැනුමක් ඒ හිතට නෑ. ඒක විපාක සිතක්. ඒකේ කෘත්‍ය තමයි අපිට යමක් පේන කෘත්‍ය, දර්ශන කෘත්‍ය විතරයි එතනින් කරන්නේ. හිත ඒකට වැය වෙලා වෙන කිසිදු තොරතුරක් ඒ හිතේ නැහැ. පෙනෙනවා කියන සිද්ධිය විතරයි නිර්මාණය වෙලා තියෙන්නේ. අනිත් හැම එකක්ම මනෝවිඤ්ඤාණ මට්ටමින් තමයි තමන්ට ඒ කෙලෙසයක් හටගත්තා කියලා හරි, තමන්ට මේ චක්කු විඤ්ඤාණේ පොදුනා කියලා හරි, රූපයක් පෙවුනා කියලා හරි, තමන්ට ආපහු දැනුමක් එන්නේ මනෝ විඥාන සිත් වලින් තමයි එන්නේ. ජවන් මට්ටමින් අපි කිව්වොත්, වීති වශයෙන් කිව්වොත්.
ඒක විපාක මනෝ විඥාන
නෑ, කර්ම වශයෙන් හම්බෙන දේවල්. විපාක නෙවෙයි. දැන් අපි විපාක ඔය මහා විපාක සිත්ට තියෙනවනේ, ඒ වගේ නෙවෙයි. දැන් අපිට ජවන් වශයෙන් කුසල් අකුසල් වශයෙන් ජවන් තියෙනවනේ. විපාක නැතුව අනේ කුසල් අකුසල් වශයෙන් හටගන්න ජවන් වල තමයි මේ කියන තමන්ට මේ සිහිය උපදීම කියන එක හෝ තමන්ට දැන් මේ කෙලෙසයක් හටගත්ත බව හෝ අකුසලයක් හටගන්නවනේ, අකුසලයේ හටගන්නේ මේ සියල්ලම අර කුසල් අකුසල් වශයෙන් තියෙන ජවන්වල. විපාක මනෝවිඤ්ඤාණ කියන ඒවා විපාක සිත්වලට අපිට අමුතුවෙන් මෙහි යෝනිසෝ මනසකාරයෙන් ඇති කරගන්න දේවල් නෙවෙයි. මේ විපාක සිත් කියලා කියන්නේ අපි කරපු කුසල් අකුසල් කර්මවලට අනුව, ඒ කර්මවල අනුසාරයෙන් අපි කිව්වොත් කර්මවල අනුභවයෙන් ලැබෙන දේවල් ඒවා අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. යෝනිසෝ මනසිකාරයකින් නවත්තන්න පුළුවන් කමක් නැහැ විපාකසිත. ඒක නවත්තන්න පුළුවන් කියන්නේ අපි දැන් කර්මයෙන් නිදහස් වුණොත් විපාකේ නවතිනවා කියන වෙනම දෙයක්. නමුත් අපිට හටගන්න දැන් කුසල් අකුසල් අපි යෝනිසෝ මනසිකාරයෙන් නවත්තනවනේ. ඒ වගේ නෙවෙයි අරක. ඒක අපේ මේ මානසිකාරයකින් උත්සාහයකින් ලැබෙන එකක් නෙවෙයි. අපි කරපු කුසල් අකුසල් වලට ඒ කර්මයේ ආනුභවයෙන් හටගන්න එකක් තමයි විපාක සිත්තික. විපාක මනෝ විඥානයත් ඒ වගේ. ඒ වගේම අපිට හම්බෙන චක්කු විඥාන, සෝත විඥාන ආදී මේ විපාක සිතුත් ඒ වගේ. ඒ වගේ අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒවා බාධාවක් නෙවෙයි. මොකද ඒ වගේ නැවත අපිට උපතක් හදලා දෙන්නේවත් විපාකයෙන් නැවත කර්ම හදන්නෙත් නැහැ. කුසල කුසල් සිත් වලින්මයි කර්ම සකස් කරන්නේ.
හරි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ සති සම්පජඤ්ඤයෙන් අපි ආයතනයක් සකස් කරනකොට සති සම්පජඤ්ඤය හටගත්තොත් අපි මේ මනෝවිඤ්ඤාණයෙන් තමයි දැනගන්නේ ඒ ඇහැ අනිත්‍ය වුණා, රූපය අනිත්‍ය වුණා කියන එක නේද?
ඔව් ඔව් හරියට. එහෙම තමයි. මනෝවිඤ්ඤාණයෙන් තමයි දැනගන්නේ. ඒක ප්‍රඥාව සහිත හිතකින්, ඥාන සම්පයුක්ත සිතකින් තමයි දැනගන්නේ. ඒක මනෝවිඤ්ඤාණය.
එතකොට ඊළඟ හිතෙන් එහෙමනම් අපිට ඊළඟ හිත પરම්පරාවෙන් අපිට පළවෙනියෙන්ම එතකොට අනිත් සියලුම ධර්මතාවයන් අනිත්‍ය වුණා කියන සංඥාවක් ද ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලම එතකොට හට ගන්නවා අනිත්‍ය සංඥාවක්ද?
ඔව්, ඒක අපි පුහුණු කරන ආකාරය අනුව, ඒ කියන්නේ යෝනිසෝමනස්කාර පවත්තන ආකාරය අනුව තමයි අපි පුරුදු කරලා තිබුණොත් එහෙම දැන් හට ගන්න දෙයට නුවණ තිබුණොත් මේ හටගත්තේ මේ සිත් ටිකක් ස්කන්ධ ටිකක් හටගත්තේ කියලා. එතකොට ඒකමත් අපි පුරුදු කරලා තිබුණොත් මේ ස්කන්ධ ටික, මේ පේන රූපය, මේ ප්‍රත්‍යයෙන් හටගත්තු එක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලත් අපි හිතට පුරුදු කරලා තිබ්බොත් අන්න අපිට ඒ වෙලාවේ નિરાයාසයෙන් මේ හිත් උපදිනවා. පුහුණු ඒ හිඳ තමයි අපි යෝනිසෝ මනසිකාර්ය පවත්වමින් පුහුණු කරන්න ඕනේ කියලා කියන්නේ. ඒ පුහුණු කරන හිත ඒ විදිහට උපදින්න පුරුදු වෙනවා හිත. එතකොට ආන් ඒ විදිහට හිතක් උපදිනකොට ඊට අනුතරව මේ වගේ තී ලක්ෂණයේ දකින්න ඒ විදිහට මේ හිත සකස් වෙනවා අපි පුහුණු කරලා තියෙනකොට යෝනිසෝ මනසිකාරය. ඉතින් දැනට අපි අර අපි වැඩිපුර පුරුදු කරලා තියෙන කැමැතිය ආරමුණේ ඇලෙන්න, අකමැති ආරමුණේ ගැටෙන්න නිසා අර වගේ ප්‍රිය ස්වභාවයෙන් අරමුණක් එනකොටම નિરાයාසයෙන් ඇලීම් වශයෙන් හිත උපදිනවා. අපි අකමැති වශයෙන් පුරුදු කරලා තිබ්බොත් ඒකේ ගැටීම් වශයෙන් નિરાයාසයෙන් උපදින්නේ අපි ඒ විදිහට තමයි හුරු කරලා තියෙන හිත. දැන් අපි අනිත් පැත්තට හුරු කරොත් ඒ විදිහට හිත උපදිනවා.
මන්දිම පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ සාකච්ඡාවක මම අහුණා මේ උපේක්ෂා සහගත සන්තිරණ සිතින් අපාය උපදිනවා කියන මට ඒක පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් වෙලාව තියෙනවා නම් පැහැදිලි කරලා දෙන්නද ස්වාමීන්
වහන්සේ? ඔව්, දැන් සාමාන්‍ය සියලු අකුසල් වලට විපාක සකස් වෙන්නේ උපේක්ෂා සහ අකුසල විපාක උපේක්ෂා සහගත සන්තිරණ හිතෙන් තමයි. ඒක ධර්මතාවයක් වශයෙන් තමයි ඒක තියෙන. ඒකේ අමුතු විශේෂයක් නැහැ. ධර්මයේ හැම වෙලාවෙම පැහැදිලි තියෙන සියලු අකුසල් වලට විපාක උපේක්ෂාසහගත අකුසල විපාක උපේක්ෂාගත සම්තිරණ සිතින් තමයි හටගන්නේ. දැන් අපිට අකුසල් සිත් 12ක් තියෙනවා. ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. මේ අකුසල කර්ම, එතකොට මේ අකුසල කර්මයක් කොයි අකුසල කර්මයක් මරණාසන්න මොහොතේ ඉදිරිපත් වුණත් ඒකට විපාක වශයෙන් ලැබෙන්නේ අකුසල විපාක උපේක්ෂාසහගත සම්තිරණ හිත. හැබැයි ඒ කර්මයට අනුරූපව තමයි ලැබෙන්නේ. නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕකෙන් දැන් ඒ හිතෙන්ම නම් විපාක දෙන්නේ හැමෝගෙම සතර අපාය එකම තැනක උපදින්න එපයි කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට. ඒ හිතෙන් විතරක් විපාක දෙනවා. එහෙම වෙන්නේ නැහැ. අර කර්මයට අනුරූපව තමයි ඒ හිතෙන් විපාක දෙන්නේ. ඒ නිසා ඒ එකම හිතෙන් විපාක දුන්නත් විපාකේ නානත්වයක් පේන්න තියෙන්නේ මේ කර්මය කියන එකටත් මේ විපාකයට සම්බන්ධ නිසා. ඉතින් ඒ වගේම ඒ ධර්මයේ සඳහන් වෙනවා, ඉතින් ඒ ඕනෑම අකුසලයකට ඕනෑම දුක් විපාකයක් සකස් කරලා දීමේ හැකියාව අර උපේක්ෂාසහගත සම්තිරණ හිතට පවතින නිසා, වෙනත් හිතක කෘත්‍යයක් අවශ්‍ය නැති නිසා මේ හිතෙන් මේ සියලු දේවල් සිද්ධ වෙනවා කියලා ඉතින් මේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ අපිට පෙළදහම ගත්තත් ඒක ධර්මතාවයක් වශයෙන් හැම විපාකයක් මකුසල අකුසල හැම විපාකයක්ම ප්‍රතිසන්දි විපාක සකස් කරලා දෙන්නේ ඔය හිතෙන් තමයි.
තේරුණා ස්වාමීන් වහන්සේ. පැහැදිලි. තේරුවන් තරණය ස්වාමීන් වහන්සේ.
නැයි ඊළඟ ප්‍රශ්නේ යෝෂි මහත්මිය ඉදිරිපත් කරන්න.
තේරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්සේ.
තේරුවන් සන්නයි.
ස්වාමීන් වහන්ස මං මේ එදිනෙදා වැඩ කටයුතු කරනකොට සිතට එන සිතුවිලි දිහා බලාගෙන ඉන්න පුරුදු වෙලා තියෙනවා. දැන් මෙහෙම ඉන්නකොට ස්වාමීන් වහන්ස මට හිතෙනවා අපේ හිතේ ස්වභාවය අනුව තමයි අරමුණක් දැන් ආයතනයක් හරහා අපි අරමුණක් තේරුම් ගන්නකොට සිතේ ස්වභාවය අනුව එකම අරමුණ අකුසල පැත්තට වැඩෙන්නත් පුළුවන්, ඒ කියන්නේ අකුසල නොවන පැත්තට එන්නත් පුළුවන් කියලා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ස්වාමීන් වහන්සේ දැන් හිතේ නොසන්සුන් ස්වභාවයක් තියෙන තත්ත්වෙ ඉන්නකොට දැන් මොකක් හරි අරමුණක් ඇහෙන් ගැටුණාම තරහක් ඉපදෙනවා. හැබැයි දැන් හිත මධ්‍යස්ථව තියාගෙන යෝනිසෝ මනසිකාරය කරපු නිසා හිත මධ්‍යස්ථ ස්වභාවයේ තියාගෙන ඉන්නකොට එකම අරමුණ ගැටෙන්නේ, හැබැයි තරහ එන්නේ නැහැ. ඒ එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ අදාළ දැන් අපේ හිත ඇලිලා තින්නේ මේ මධ්‍යස්ථ ස්වභාවයේ හින්දා ඒක නැති කරගන්න තත්වයට පත් කරගන්න අකමැති නිසාද, නැත්නම් අර හැමතිස්සෙම පංච නීවරණයක් මුල් වෙන්න ඕනේද අපිට අකුසලයක් හිතේ ඇති වෙන්න ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
දැන් අකුසලයක් හැම වෙලාවෙම හට ගන්නවා නම් නීවරණයක් එතන කුමක් හෝ නීවරණයක් යෙදිලා තියෙනවා. ඒක සියලු අකුසලයන් මේ නීවරණ පහ ඇතුළට දාන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හිත නීවරණ සහිත වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒ අරමුණ තුළ අපිට අකුසල් තමයි හටගන්නේ. නමුත් අපේ හැම වෙලාවෙම හිත සමාධිමත් වෙලා හෝ තියනවා නම් උපේක්ෂා සාගත කියන තැනම තියෙනවා. මෙතන යම් සමාධි ගුණයක් එතන තියෙනවා. ඒ කියන්නේ නුවණින් යුක්ත වූ උපේක්ෂාව කියන තැන තුලදී එතනදී අපි ඉතින් ඒ සිහියෙන් ඉන්නවා කියන කාරණාව තුළ අපිට කියවෙන්නේ මේ හිත හැම වෙලාවෙම කුසල් සාගත වෙලා තියෙනවා. හිත නිමිලා තියෙන්නේ, හිත ඇවිලිලා පත්තු වෙලා නැහැ, උද්දච්චයට ගිහිල්ලා නැහැ. ඉතින් ඒ වෙලාවට අරමුණක් ගැටෙනකොට හිත ස්වභාවයෙන්ම සාන්තව තියෙන නිසා හැම වෙලාවෙම අර හිත කුසලයේ හට ගන්නවා. ඒ අරමුණක් ආවත් තරහක් ආවත් ඒක එච්චර ප්‍රබලව දැනෙන්නේ නැහැ. ඊට හේතුව තමයි මේ අකුසලයට විරුද්ධ ධර්ම ටිකක් හිතේ පවතින නිසා. ඉතින් මේකට ඉතින් එක හේතුවක් තමයි අපි පුහුණුව කියන එක, අපි හිත පුරුදු කරලා තියෙන ආකාරය. අරමුණු තුළ නිරන්තරයෙන් අපේ හිත මධ්‍යස්ථව තබාගෙන ඉඳ අපි හැම වෙලාවෙම පුහුණු වෙලා තියෙනවා නම්, වග බලාගෙන තියෙනවා නම් බොහෝ විට බලවත්ව අපි තුළ කර්ම අකුසලයන් හටගන්නේ නැහැ. ඒක තමන්ට තේරෙනවා. දැන් හොඳට භාවනාවේ පුහුණු වෙන කෙනා, හිත දිහා බලාගෙන හිත පිරිසුදු කරමින් ජීවත් වෙන කෙනාට හිත වෙහෙසටපත් වෙනකොට, තරහක් එනකොට හිතට දැනෙනවා ඒක වෙහෙසක්, දුකක් බව. ඒ ඔස්සේ යා තේරුම් ගන්නවා දැන් මගේ හිත පිරිහිලා අකුසලයට ඇති වෙලා කියලා. එයා ඒ ඔස්සේ තමයි තේරුම් ගන්න හිතට දැනෙන ස්වභාවය අනුව. ඉතින් එයා කැමති නෑ ඒ හිත මහා චංචල වූ විකෘති දුකටපත් වෙච්ච හිත දුකක් ඇත්තටම. ඒ නිසා වහාම එයා යෝනිසෝ මනසිකාරය පවත්වලා ඒ හිත කුසල් පැත්තට හරව ගන්නවා. ඉතින් මේක තමයි ලාභය. එයා නිතර හිත පිරිසුදු කරමින් ඉන්න එකේ එයාගේ හිත හැම වෙලාවෙම තැම්පත්ව, ඒ කියන්නේ ආවරණ ධර්මයන්ගෙන් තොරව සති සමාධියෙන් යුක්තව පවත්වා ගැනීමේ තියෙන ලාභය ඕක තමයි. ඉතින් අර අකුසලයට බර වෙලා නිතර ඉන්න කෙනාට වේගෙන් අකුසල් උපදිනවා, එයාට තේරෙන්නෙත් නෑ. ඊට පස්සේ එහෙම නීවරණයන්ගෙන් වැහිලා ගියාම කොහොමත් එයාට කුසලයක් හටගන්නෙත් නෑ, අකුසල් හටගන්නේවා එයාට අවබෝධිකුත් නෑ. ඉතින් මහා විනාශයක් වෙන්නේ ඉතින්.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ දැන් ඔය මධ්‍යස්ථ ස්වාමීන් වහන්ස දැන් මධ්‍යස්ථ ස්වභාවයේ ඉන්නකොට අකුසලයක් විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ, කුසලයක් වුණත් ඒ ඒ ඒ සම්බන්ධයෙන් වැඩිපුර හිතන්න හිතෙන්නේ නැති තත්ත්වයක් ඇති වෙනව නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ හිත තව කලබල වෙන ගතියක් ඒ කලබල වෙන තත්ත්වෙ මුදව ගන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ වගේ. ඒක කුසල පැත්තටත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අකුසලයේ කුසලයේ දෙකටම මේ හැමතිස්සෙම හිත හදන්නේ අර මධ්‍යස්ථ භාවයේ තියාගන්න වගේ.
ඒ සමාධිය පැත්ත වැඩි වෙච්ච කෙනාගේ ස්වභාවයක් ඒක. එයාගේ අර උපේක්ෂාව කියන එකෙන් බර වෙලා තියෙන සමාධිය කියන එකට. ඒකයි අර සමාධියේ ස්වභාවයනේ. දැන් අරමුණු වැඩිපුර වැඩිපුර බලන්න ගියොත් කුසල් හෝ අකුසල පැත්ත අර සමාධිය ටිකක් දුර්වල වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම එන අරමුණ කෙටියෙන් නිරුද්ධ කරලා දාන්න තමයි හිත කැමති වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඒකේ කෙනකෙනා පුහුණු කරලා තියෙන විදිහ තමයි ඒ. දැන් ඔබතුමිය බොහෝ විට සමහර විට පුරුදු කරලා තියෙන්නේ එන අරමුණ කෙටියෙන් බලලා බලලා අයින් කරලා ගන්න. ගොඩාක් يعني මානසිකාරය සම්මර්සණය කරන්නේ නැතුව. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම හිත අර විස්තර වශයෙන් බලන්න අකමැති. මොකද එතකොට Tamanට දැනෙනවා නිකන් හිත අපහු සමාධියෙන් ගිලිහෙනවා වගේ කියලා හිතට දැනෙනවා. ඉතින් ඒකයි ඒ. නමුත් ඒක අපි දිගට පැවැත්විය යුතු කාරණාවක් හැටියට සලකන්නේ නැහැ. යම් වෙලාවක අපිට අකුසලයක් කඩගත්තාම ඒ අකුසලය දුරු වෙන්නේ නැත්තම් කෙටි ක්‍රමයකින් ඒක හොඳට ඒක විස්තර වශයෙන් බලලා සම්මර්සණය කරලා ඒක ඇත්ත ස්වභාවය ආදීනව එහෙම හිතට පෙන්නලා දෙන්න අපි යෝනිසෝ මනසිකාරේ සුදුසු අවස්ථාවල පැවැත්විය යුතුයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පින් ස්වාමීන් වහන්සේ හොඳින් තේරුණා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
හොඳයි හේමන්ත වන්නාර මහත්මයා.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ.
ඔව් තෙරුවන් සරණයි.
ආයතන අනිත්‍ය භාවනාව වදනකොට ඇස අනිත්‍යයි රූපේ අනිත්‍යයි කියලා ගන්නකොට ඇසට පෙනෙන රූපේ විදිහට අපි ගන්න ස්වාමීන් වහන්ස අසම්පත්තග්‍රාහී විදිහට ඇසේ පතිත වෙන රූපේ නේද ස්වාමීන් වහන්ස?
එතකොට අපි ගන්නේ වර්ණ රූපේ තමයි, වර්ණ සටහන තමයි රූපේ හැටියට සලකන්නේ
ස්වාමීන් වහන්ස. ඒකේ සත්‍ය විදිහට අපි දකින්නේ මොනවාද ස්වාමීන් වහන්ස? සත්‍ය හේතු විදිහට අපි වටහා ගන්න ඕනේ. ඒක හැදෙන හේතු රූපේට හේතු වශයෙන් අපි බලන්න ඕනේ මොනවද ස්වාමීන් වහන්සේ?
මූලික වශයෙන් අපි බලන්න ඕනේ දැන් චක්කු ප්‍රසාදය නොබිදී පැවතීම. ඇහැ නිසා වර්ණ සටහනක්, සතර මහා ධාතු නිසා හටගත්තු උපාදාය රූපයක් වූ වර්ණ රූපයක් කියන එක පැවතීම නිසා ඒ වර්ණ රූපය චක්කු ප්‍රසාදයට සම්මුඛ වීම හා ඊට සුදුසු මානසිකාරය බලන්න ඕනේ කියන චේතනාව තමයි මේ ප්‍රධාන හේතු ටික. දැන් අපිට ඇහැ තිබුණට වර්ණ සටහනක් චක්කු ප්‍රසාදේ ගැටුණට බලන්න ඕනේ කියලා මානසිකාරය නැත්තම් ඒ චක්කු විඥානය උපදින්නේ නැහැ. ඒ නිසා දැන් අපිට සමහර වෙලාවට අපි මොන හරි දෙයක් බලබලා ඉන්නකොට කනට ශබ්ද ඇහෙනවා අපි දන්නේ නැහැ. සමහර එකක් අහහා ඉන්නකොට රූප පෙනිලා තිබිලා අපි දන්නේ නැහැ. ඒ හේතුව තමයි ඒකට සුදුසු මානසිකාරය අවශ්‍යයි. මේකට කියන්නේ නුවණින් මානසිකාරය.
ස්වාමීන් වහන්සේ ඒකෙන් අදහස් වෙන්නේ අර පංචද්වාරා වර්ජන චිත්ත එතන ඇති නොවීම.
අන්න හරි ඒක තමයි අපි වීති වශයෙන් අභිධර්ම වශයෙන් ගත්තොත් පංචද්වාරා වර්ජන හිතට තමයි ඔය මානසිකාරය කියලා කියන්නේ. අපිට හම්බෙන්නේ ඔය සූත්‍ර පිටකයේ මට මතක හැටියට හත්තිපදෝම සූත්‍රයේ වගේ චක්කුං අපරිබින්නම් හෝති රූපාණං ආපාතං ආගජ්ජති තජ්ජෝච සමන්නාහරෝ හෝති. ඇහැ නොබිදී පැවතීම රූපයක් ආපාතගත වීම හා ඊට සුදුසු මානසිකාරය මෙන්න මේ නිසා එත්තේසා චක්කු විඥානං උපජ්ජති කියලා. හරි ඒ විදිහට මේ ඔය මේ මොකේද මේ හත්තිපදෝම සූත්‍රය වගේ මට මතක කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න මේ ඒ විදිහට කියලා තියෙන ඔන්න ඔය අපි අර වීති වශයෙන් ගත්තොත් මේ ආවර්ජනාහිත තමයි. ඉතින් ඒ ටික තමයි අපි බලන්න ඕනේ අනිත්‍ය වශයෙන්. ඉතින් ඒ බලනකොට ඇත්තටම අපි එතන විශේෂයෙන් සැලකිය යුතු කාරණාවක් තමයි මම ගොඩාක් මේ දේශනාවල සඳහන් කරලා තියෙන මේ අනිත්‍යයි අනිත්‍යයි කියලා හේතු ටික බලලා මෙනෙහි කරන එක නෙවෙයි සැබෑ අනිත්‍ය කියලා කියන්නේ. රූපය හටගෙන නිරුද්ධ වෙන බව අවබෝධ කරගෙන දැක්කන් පස්සේ ඒක හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන බව දැකීම නිසා අවබෝධයක් තුල අපි අනිත්‍යයි කියලා මානසිකාරී කියන්නේ නුවණ පැවැත්වීම තමයි සැබෑ අනිත්‍ය. ඒක සාමාන්‍ය අපිට ඔය ගොඩාක් මුලින් තේරුම් ගන්න මේ වර්ණ රූපේ හරහා අමාරුයි. මොකද ඒකේ අනිත්‍ය ස්වභාවය පේන්නේ නැහැ ලේසියකට. නিত্য කියන කෙලෙසෙන් ගොඩක් වැහිලා තියෙනවා. නමුත් අපිට කනට ඇහෙන ශබ්දයක් අරඹයා, ශරීරයට දැනෙන දෙයක් අරඹයා අපිට හොඳට තේරෙනවා මේ දැනෙන දේ ඒ ස්පර්ශය නැති වෙනකොට නැති වෙන බව. ශබ්දයක් වුණත් අපිට හොඳට තේරෙනවා මේ ශබ්දය හටගත්තු ශබ්දය නිරුද්ධ වෙන බව. මෙන්න මේ ඔස්සේ අපිට පුළුවන් අර මේ හටගත්ත දේ Nirodhe දැන දැකම අනිත්‍යයි කියලා බැලීම තමයි නිවැරදි අනිච්චානුපස්සනාව කියලා සඳහන් වෙන්නේ. ඉතින් මං හිතන්නේ ඔබතුමිය එහෙම තමයි බලන ඇත්තේ. නමුත් එහෙම නැතුව අපි මේකේ හටගෙන නිරුද්ධ වෙන බව පිළිබඳ අවබෝධයක් නැතුව හේතු ටික බලලා මේ රූපයත් අනිත්‍ය වෙලා යනවනි අනිත්‍ය වෙලා යනවනි කියලා බැලුවට අර කියන මේ ආශ්‍රවයක් සේ කිරීම සඳහා අවශ්‍ය නුවණ නিত্য සංඥාව එහෙම ලේසියකට ගෙවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර මම මුලින් මතක් කළානේ අනිත්‍ය ධර්ම අනිත්‍ය ලක්ෂණ මේවා තේරුම් අරගෙන කරන එක තමයි වඩාත් මේ ප්‍රයෝජනවත් මේ අනිච්චානුපස්සනාවට.
ස්වාමීන් වහන්සේ
ඔව්
අස හේතුන් නිසා හට ගන්නා කියලා හිතනකොට පෙර අවිද්‍යාව කර්මය සංහාව නිබ්බන්ති ලක්ෂණ නොදැනීම ආහාරය නිසා හට ගන්නවා. ඒ මූලික නිසා එනියක් පාසා කර්මයෙන් චිත්තෙන් කර්මයෙන් චිත්තෙන් ආහාරයෙන් චිත්තෙන් හට ගන්නවා කියලා ඒක ආව හේතු බලන එක නිවැරදිද ස්වාමීන්
වහන්සේ? හොඳයි හොඳයි. ඒකේට ගැටලුවක් නෑ. ඒක බලන්නේ අපි උදේවැය ඥාණයට තමයි ඒ ටික පෙන්වන්නේ. මේ ටික අපි මුලින්ම අපි කියන ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය සම්මර්සන ඥානය කියන අවස්ථාවල බලන හැටි තමයි මම මුලින් මතක් කරේ ඔය. ඊට අමතරව ඔව්
එකතම බලන එක ප්‍රශ්නයක් නැද්ද ස්වාමීන් වහන්සේ? දැන් ඇත්ත අනිත්‍ය කියනකොට ඒ හේතුන් නිසා ඇස හට ගන්න හැටි බලලා නිරුද්ධ වෙන නිසා සෙනෙන් ඒවා නිරුද්ධ වෙනවා අනිත්‍යයි දුක්ස් බලනවා එතන ඒක නිරන්තරයෙන් හට ගන්නවා නිරෝධ වෙන නිසා ඒක දුකයි කියලා අනාත්මයි කියලා බලනවා. ඒක නිවැරදි වුණා
නෑ. ඒක එහෙම බැලුවා කියලා මේ කුසලයක් තමයි. නමුත් ඇත්තටම අපිට අවශ්‍ය මේ රූපය පිළිබඳව ඇති වෙලා තියෙන නিত্য සංඥාව සැප සංඥාව ආත්ම සංඥාව ගෙවා ගන්න නම් දැන් අපි හේතු ටික අවබෝධයේ සඳහා මෙනෙහි කරාට කමක් නැහැ. නමුත් කෙලෙසයක් ගෙවෙන්න නම් අවිද්‍යාව නිසා රූපේ හට ගන්නවා, තණ්හාව නිසා හට ගන්නවා, කර්මය නිසා හට ගන්නවා කියලා ඒක නිකන් මානසිකාර්ය පැවැත්වීමක් නෙවෙයි. අවිද්‍යාව නිසා රූපේ හටගන්නේ කොහොමද කියන එක තමන්ට අවබෝධ වෙන්න ඕන. ආන්න එහෙම අවබෝධයෙන් යුක්තව මේ රූපේ හටගත්තේ අවිද්‍යාව නිසා, කර්මය නිසා, ආහාර නිසා, තණ්හාව නිසා කියලා බලන්න ඕනේ. හැබැයි අවබෝධයෙන් යුක්තව ඒක තමන්ට ප්‍රායෝගිකව පේන්න ඕනේ.
ආදේශනුව සිහි කරගෙන බලනවා ස්වාමීන් වහන්සේ. ඒව මුලින් හැදීගෙන එන හැටි.
ඔව්.
බලලා මේ මොහොතේ ඒව හැදෙනවා කර්මයෙන්, චිත්තයෙන්, විචයෙන්, ආහාරයෙන් බලලා එක නිරුද්ධ වෙන ආකාරය බලනවා ස්වාමීන් වහන්සේ.
ඒකෙදි සියල්ලම බලන්න අවශ්‍ය නැහැ. අපිට හොඳට එක කාරණාවකින් හරි තේරෙනවා නම් මේ රූපේ හටගන්නේ මෙන්න මේ ප්‍රත්‍ය නිසා කියලා, ඒත් හොඳටම ප්‍රමාණවත් එකක් හරි හොඳට තේරුම් ගන්නවා. එතකොට දැන් කර්මය නිසාත් රූපේ හටගන්නවා, ආහාර නිසාත් රූපේ හටගන්නවා, අවිද්‍යාව නිසාත් හටගන්නවා, තණ්හාව නිසාත් හටගන්නවා. එතකොට මේවා වෙන වෙනමද අපිට තනි තනි වශයෙන් ප්‍රතිවීමක් තියෙනවා, සමූහ වශයෙන් ප්‍රතිවීමකුත් තියෙනවා. ඉතින් මේ ප්‍රත්‍ය ඊට පස්සේ මම අතන මුලින් කිව්වේ කම්ම චිත්ත ඊතු ආහාර කියලා ප්‍රත්‍ය පෙන්වලා තියෙනවා. ඊට අමතර මුලින්ම මම සඳහන් කරපු හේතු හැටියට ඇහත් රූපය චක්කු විඤ්ඤාණයත් ඊට සුදුසු මානසිකාරයක් කියලා මෙහෙම ප්‍රත්‍ය පෙන්වලා තියෙනවා. මේ ඔක්කොම මේ හට ගැනීමට හේතු තමයි පෙන්වලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේකෙන් අපි මුලින්ම පටන් ගන්න ඕනේ තමන්ට වටහා ගන්න පුළුවන් හේතු ටිකෙන්, තමන්ට තේරෙන හේතු ටිකෙන් තමයි අපි මුලින්ම පටන් ගන්නවා. හොඳට බලාගෙන ගියාම හේතු කියන කාරණාවත් තේරෙන්න ඕනේ අපිට. හේතු නිසා හටගන්න ඵලය පිළිබඳව. ඒ කිව්වේ දැන් අපි වර්ණය කියන එකනේ විපාක වශයෙන් අපිට පේන බවනේ ඵලය වශයෙන් පේන්නේ. ආන් ඒක පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. හේතු පිළිබඳව අවබෝධයක් තියෙන. ඒ නිසා මම මතක් කරන්නේ ඒ හේතු බොහෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පටිච්චසමුප්පාදේ චක්‍රය කියන එකත් හේතුවක්. මේ නිසා හට ගන්නවා කියන්නේ. ආන් එතකොට තමන්ට හොඳට තේරෙන්නේ කොයි හේතු ටිකද කියන එකෙන් තමයි අපි මුලින්ම පටන් ගන්නේ. ඒක දියුණු කරගෙන යනකොට අනිත් අනිත් හේතුත් වැටහිලා තමන්ට මේ රූපේ කියන එක තියෙන එකක් නෙවෙයි, අවස්ථාවට ප්‍රත්‍ය නිසා හට ගන්නවා, ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා අන්න ඔය අවබෝධය තමයි මේ හරහා අපිට එන්න ඕනේ. හොඳයි. හරි. ඔබතුමිය පැහැදිලි වුණාද කියපු කාරණාව?
එහෙමයි ස්වාමීන් වහන්සේ. පෙරුවන් සන්නේ ස්වාමීන් වහන්සේ ගොඩක් පිං.
හොඳයි. සමිනාසා මේ පොඩි ගැටලු දෙක තුනක් තියෙනවා සනාස. මේ එකක් කීපයක් මේ සූත්‍රය ආශ්‍රයෙන්මයි. සනාස දැන් මෙතන මේ අපි මේ සූත්‍රය ආශ්‍රිතව කියනවනේ ජාගරියානි යෝගිය, සාමාන්‍ය ජාගරියානි යෝගිය කියන සනාස නිතර නිතර බුදුහාමුදුරුවෝ අගය කරපු කාරණයක් කියන එක අපි මතක් වෙනවා. සනාස දැන් ওই වර්තමානයේ අපට සාමාන්‍යයෙන් කියනවා අඩු ගානේ කෙනෙක් පැයටක්වත් නිදා ගන්න ඕනේ ආදි වශයෙන්. ධර්මයට අනුව අපි කොහොමද මේක ගල්ප ගන්න ඕන සමිනාස?
අවතරන්සනා. ඉතින් ඇත්තටම ඒක කෙනෙකුගේ නිින්ද කියන එක අත්‍යවශ්‍ය අනිවාර්ය එකක් නෙවෙයි. ඉතින් අපේ කායිකව හා මානසිකව ඇති වෙන වෙහෙස නිසා, විවේකය නිසා තමයි නිින්ද අවශ්‍ය වෙන්නේ. ඉතින් කෙනෙකුට දවල් කාලේ කායික වශයෙන් අධික වෙහෙසෙනවා නම් එයාටත් නිින්ද අවශ්‍යයි. කායිකව වෙහෙසුන් නැත්තත් එයාට කෙලෙස් බොහෝ සෙයින් උපදිනවා නම් ඒ ඇති වෙන මානසික වෙහෙස. මේ නිසාත් ශරීරයට නිින්ද විවේකයේ හිතට විවේකයේ අවශ්‍යයි. ඉතින් ඔන්න ඔය කාරණා දෙක හිඳ තමයි අපිට නිින්ද අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් එයාගේ නීවරණ ධර්මයන් යටපත් වෙලා හොඳට හිතේ සති සමාධි තියෙනවා නම් එයාට ඇත්තටම නිින්ද ලොකු අවශ්‍යතාවයක් නෙවෙයි. සමහර විට එයාට පැයක් නිදාගත්තත් ප්‍රමාණවත්. සමහර අය නිදා නොගනත් ඉන්නවා. හැබැයි පහවදාට කිසිදු වෙහෙසක් නැහැ. ඒ හේතුව තමයි එයාට හොඳට අර කෙලෙස් හටගන්නේ නැහැ, කායිකෝ වෙහෙසක් නැහැ. තමන්ගේ හිතේ හොඳට මේ අර සමාධිය සතිය පවතින නිසා. ඉතින් මේ එහෙම නැති කෙනාට මුලින් ඉතින් එයාට සාමාන්‍ය පැය 8ක් කියන එකට වඩා පැය 6 කියන එක සැලකුවොත් හොඳයි. පොදුවේ අපි හැමෝටම පැය 6ක් වගේ නිදාගත්තොත් ඇති. අධික වෛතින් වෙහෙසෙන කෙනාට සමහර අයට මානසිකව තද බල මේ ඉතින් බලපෑම් තියෙනවනේ හිතට. ඉතින් අන්න ඒ බඳු කෙනාට ඉතින් පැය 8ක් නිදාගන්න එක හොඳයි. හොඳයි කියලා කියන්නේ හේතුව තමයි එයා ඇහැරලා ඉඳීමෙන් තව තවත් අර දේවල් අකුසල්ම මානසික වෙහෙසම වැඩි වෙනවා නම් මේ නිදා ගැනීම මහණේ හොඳයි කියලා කියනවා විතර්ක කර කර ඉන්නවට වැඩි. ඉතින් ඒ නිසා නිින්ද කියන එක අපේ කාලය තීරණය කරන්න ඕනේ තම තමන්ට සාපේක්ෂව. මම තේරුණා දානන්ද මහත්තයා.
හොඳයි හොඳයි සාන පැහැදිලි. මම හිතන්නේ මෙතනදී හුඟක් කරලාට කියනවා ඉතින් දැන් විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලාට වගේ එහෙම නැත්නම් භාවනාවනේ යෝගී වෙන කෙනෙකුට අර වගේ මේ මානසික සැහැල්ලුව තියෙනවනේ. එතකොට ලොකුවට නිදාක අවශ්‍ය නැහැ කියන එක වෙන්න ඇති නේද සනත් මෙතන කියන්නේ. හොඳයි. සනත් අනිත් එක මේ දැන් ස්මෘතිය දිනු කිරීම හතරෙනි කාරණේතින්දී කියෙවෙච්ච මේ එතෙන්දී දැන් අර එක මහත්මයක් ඇහුවා සඳහන් වුණා දැන් කුසලයේ වුණත් වැඩියෙන් මෙනෙහි කරන්නේ නැහැ කියලා සාන්නාස. ඇත්තරම කුසලයේ වගේ එකක් නිතර නිතර මෙනෙහි විය යුතු නේද සාන්නාස කියලා මට හිතුණා. මේ කියන්නේ අපි දැන් සති සම්පජාන්නේ ගැන මතක් කරනකොට අර මතකයි අනංගන සූත්‍රයේ වුණත් මේ තමන් කරන හොඳ වැඩ ගැන දන්න පුද්ගලයා ශ්‍රේෂ්ඨයි කියලා නොදන්න පුද්ගලයාට වඩා ඒ අදවසින් ගත්ත මේ කුසලයේ අපි නිතර මෙනෙහි කළ යුතු කාරණයක් නෙමෙයිද සාන්නාස?
ඔව් ඒකෙදි දැන් කුසලය දැන් අපි කෙනෙක් සමාධිය දියුණු කරනවා නම් තමයි මම අර කිව්වේ කෙනෙකුට දැන් ඔය සම්මර්සණය කරනකොට යෝනිසෝ මනසිකාරය පවත්වනකොට ඉතින් ඇත්තට කිසලිය දියුණු කළ යුතු එකක්. නමුත් ඒකේදී දැන් සමාධියක් කෙනෙක් දියුණු කරනවා නම් සමාධියේදී එක අරමුණක් තුල හිත පැවැත්වීමෙන් තමයි සමාධිය වැඩෙන්නේ. එතකොට තව කෙනෙක් විදර්ශනා පැත්ත බලනකොට එයා ඒ අරමුණේ ඇත්ත හාත්පස බලනවා. එතකොට එයාගේ හොඳට අරමුණේ මුලාව අයින් වෙලා කරුණු කාරණා පැහැදිලිව තේරිලා ඉතින් කුසල් තමයි මේවා ඇත්ත එයාට වැටහෙනවා. ඉතින් මේ ඇත්තට මේ දෙකම අවශ්‍යයි කෙනෙකුට සමාධියක් දියුණු කරනවා. ඒත් සමාධියට යම් බාධක ධර්ම තියෙනවා නම් බාධක දුරු කර ගැනීම සඳහා අර විදියට හොඳට යෝනිසෝ මනසිකාරේ පැවැත්විය යුතුයි. දැන් මම මේ කියන්නේ මේ අපි මේ මම ඉස්සරලත් කතා කරේ මේ අපි විදර්ශනා සති සමාධි කියන මේ විදර්ශනා පැත්තක් ගැන කතා කරනකොට එහෙම නැතුව අපි සාමාන්‍ය කෙනෙක් පින්දහම් කරගෙන ඉන්නකොට සිල් රැකගෙන ඉන්නකොට දාන ආදී කුසල් කරනකොට එයා කරපු කුසල් පිළිබඳව සිහි කිරීම අකුසලයක් වෙනකොට කුසලයේම නිතර හිත පැවැත්වීම මේවා අනිවාර්යෙන් කෙරෙන්න ඕන දේවල්. නමුත් කෙනෙක් අර භාවනාවක් තුල නියලිලා ඉන්නකොට අපි කියමුකෝ ඒ නියලිලා ඉන්නකොට කෙනෙකුට බොහෝ විදර්ශනා මානසිකාරයන් පැවැත්වීම තුල උද්දච්චයට යන්න පුළුවන් බව තමන්ට හැඟෙනවා නම් ඒ අවස්ථාවේදී එයා අරමුණු කෙටියෙන් කෙටියෙන් මෙනෙහි කරනවා. ඒක ඇත්තටම මං කිව්වේ ඒක සාපේක්ෂයි කියලා. හැමෝටම අදාළ එකක් නෙවෙයි ඒක.
එකක් සානසර අර ධර්ම උද්දච්ච මානසිකත්වය කියලා එකක් තියෙනවා මං හිතන්නේ.
අන්න හරියි. අන්න හරියි.
ඒක නැති වෙන්න ඕනේ.
අන්න ඒක නැති වෙන්න ඕනේ. ඒ ධම්මුද්දච්ච මානසා කියලා කියන්නේම අර අපි වැඩිපුර ධම්ම මානසිකාරයන් තුල නැවත නැවත පැවැත්වීම නිසා උද්දච්චයක් ඇති වෙනවා. ඉතින් ඒක නැති කරගන්න නම් එතකොට එන්නේ යන සමාධි ගුණයේ අඩු වෙන එක. ඒ නිසා එක අරමුණක් තුල හිත පවත්වනකොට සමාධිය වැඩි වෙනවා. ඉතින් ඔව් ඒක ඔබතුමා මතක් කරපු එක හොඳයි. මොකද තව කෙනෙකුට වැටහෙන්න පුළුවන් එහෙනම් මේ කුසලයක් එහෙම මෙනෙහි කරන්න සුදුසු නැති එකක් වගේ කියලා. එහෙම එකක් නෙවෙයි අපි එතන. ඒ අපි එතන සාපේක්ෂව තමන්ගේ හිතේ ස්වභාවය අනුව ඉතින් බොහෝ විදර්ශනාව දිගින් දිගට මෙනෙහි කරනකොට තමන්ගේ හිතේ සමාධිය ටික ටික දුර්වල වෙනවා වගේ නම් තමයි අරක කරන්නේ.
හොඳයි සනස් පැහැදිලි. තවත් අවසාන වශයෙන් සනස් දැන් මේ සූත්‍රයට අදාළව වෙච්ච ඒක දැන් මේ ස්වාමීන් වහන්සේට නන්ද ස්වාමීන් වහන්සේ ආශ්‍රිතව සූත්‍ර කීපයක් මම හිතන්නේ තියෙනවා. දැන් මේකට අදාළ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක මේ නිකන් මේ වටපිටාව මොකද ස්වාමීන් වහන්සේ ඇයි එකපාරට බුදුන් වහන්සේ මේ නන්ද ස්වාමීන් වහන්සේ අගය කරන්නේ මෙතෙන්දි? මොකද මට මතකයි සංයුක්ත නිකායේ තවත් සූත්‍රයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ මට ඒකෙන් තේරිච්ච හැටියට ඒක තිබුණේ මේ නන්ද ස්වාමීන් වහන්සේ ඇසුල අඳුන් ගල්වනවා ධම්ම ලක්ෂණ සූත්‍ර පාත්‍ර භාවිතා කරනවා ඒක හොඳ නැහැ කියන හැඟීමක් ඒ සූත්‍රෙකින් දීලා තිබුණා. ඒක අවසන් වුණෙන් පස්සේ නිකන් අගේ කිරීමකට මෙතන මේ සිද්ධ වෙන්නේ.
ඔව් ඔව් එතනදී බුදුරජාණන් වහන්සේ මේ ඒකේ මේ යම් නිග්‍රහයක් එක්ක වගේ නන්ද ස්වාමීන් වහන්සේ සංවේගය ඇති කරනවානේ නේද? මේකේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඒ වගේ විවිධ බොහෝ ස්වාමීන් වහන්සේලා පිළිබඳව වර්ණනා කිරීම කරන්නේ ඒට හේතුව තමයි ඒ ස්වාමීන් වහන්සේ අනිත් අය අහනින් අය ආදර්ශයට අරගෙන උපකාර කරගෙන තමන්ගේට මේක උපකාර කරගනි කියන අදහසින් තමයි එහෙම දේශනා කරන්න. ඉතින් මෙතන මේ සූත්‍රෙත් එක නිධාන වශයෙන් පෙන්නලා තියෙන්නේ, මුලින්ම පෙන්නලා තියෙන්නේ මේ මහණෙනි මොනවට කියනුවේ නන්දයන්ගෙන කියනවනම් ජාති කුල පුත්‍රයායි කියන්න සුදුසුයි. ඒ වගේ නන්දයන් බලවත් කුල පුත්‍රයෙක්ගේ බලවත් කෙනෙක්ගේ කියන්න සුදුසුයි. මනාකොට කියනවා නන්දයන් ප්‍රසාද ජනකයි, හැමෝටම බලන්න ආස පුද්ගලෙක්. ඒ වගේම නන්දයන් තීව්‍ර රාග ඇති කෙනෙක් කියලා මේ විදිහට තමයි සූත්‍රේ මාතෘකා කරන්නේ. ඊට පස්සේ අන් කරුණක් කියනවා නම් නන්දයන් ගැන කියලා මේ ටික ඔය ඉස්සරලා කියපු ටික විස්තර කරනවා. ඉතින් මේ ඒ විදිහට දැන් සරුවත් මහරහතන් වහන්සේ ගැන, මොගලම් මහරහතන් වහන්සේ ගැන, ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන මේ විදිහට වර්ණනා කරන අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ විදිහට වර්ණනා කිරීමෙන් අනිත් තව කෙනෙකුට බොහෝ නිවන උපදවා ගන්න හේතු වෙනවා කියලා. ඒ වගේ මේ විතරක් නෙවෙයි, ඉතින් අනාගතයේදී දැන් අදටත් මේ සමහර අය ඉන්නවනේ ඒ ස්වාමීන් වහන්සේලා හා කැමති බව අනුකරණය කරන්න. මහණනි යම් කිසි කෙනෙක් කැමති වෙනවා නම් සාරිපුත්ත වගේ වෙන්න, මොග්ගල්ලාන වගේ වෙන්න කියලා ඔය අවස්ථා තියෙනවානේ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ හේතු නිදාන නිසා තමයි මේ විදිහට කෙනෙක් වර්ණනා කරන්නේ.
එහෙමයි සර්නස්. හොඳයි, පැහැදිලි සර්නස්. මේ තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපි හිතන යමු යමු. රුවන් සාපන්දු මහත්මයා, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සයන් මහන්ස. සයන් මහන්ස, දැන් ආහාරයේ පමණ දැන ගැනීම කියන එක දැන් අන්න සූත්‍රයේ දේශනා කරලා තිබුණා, කෙල්ල තිබුණා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් කීටාගිර සූත්‍රයේදී අර රාත්‍රී ආහාරයෙන් වැළකීම ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ දෙක, ඒ කියන්නේ කීටාගිර සූත්‍රයේ ඇත්තටම තියෙන විදිහට ඒක අර භාවනා කරන කෙනෙකුට පහසු විහරණයක් විදිහට තමයි ඒක තියෙන්නේ. ඒකයි මේ ආහාරය පමණ දැන ගැනීම කියන දෙක අතර කොහොමද ස්වාමීන් වහන්සේ ඒක සම්බන්ධ?
ඇත්තටම ඒක මේ අපි මේ පැවිද්දක් වශයෙන් ඇත්තටම පැවිද්ද අපි සීලය කියන එක නිවන රූපකාර පිණිසම, ඒ වගේම කෙලෙස් ආශ්‍රව දුරු කිරීම පිණිස පවතින එකක්. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඉතින් මේ රාත්‍රී ආහාරයෙන් වැළකීම මේ කියන එක ඉතාමත් අවශ්‍ය දෙයක්. ඉතින් ඒක ඇත්තටම ගිහි ජීවිතයක් ගත කරන වෙහෙස මහන්සි වෙන කෙනෙකුට මේක අපහසු වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒක කරනවා නම් ඒ බණ භාවනා කරනකොට බොහෝ පහසුයි. ආහාර නොගෙන හිටියාම තමන්ට ධර්මයක් ශ්‍රවණය කරන්න, භාවනාවක් කරන්න, ඒ විතරක් නෙවෙයි හැම දෙයකටම නිරෝගී භාවය හැම එකකටම පහසු වෙනවා. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන් ඉතින් මේක භික්ෂුන් වහන්සේලා වශයෙන් ගත්තාම අටසිල් දසසිල් පුරණ අයට එයාලා ඉතින් ඒ අරමුණුකමම ඒ සිල් රකින්නේ තමන්ගේ හිත දියුණු කරගන්න නිසා මේ රාත්‍රී ආහාරය කියන එක ලොකු පරිබෝධයක්. ඉතින් ඒ නිසා ඒක බුදුරජාණන් වහන්සේ මුලින්ම වැළකුවා. ඉතින් භෝජනේ මත්තඤ්ඤුතාච කියන එක, ආහාරයේ පමණ දැන ගැනීම කියන එකේදී නුවණින් යුක්තව ආහාර වැළඳිය යුතුයි. එතකොට ආහාර වළඳනකොට විතරක් නෙවෙයි අට කතාවේ කියනවා ආහාර හොයනකොට නුවණින් යුක්ත වෙන්න කියලා. එතකොට රස තෘෂ්ණාව නිසා කෙනෙක් ආහාර හොයන්න පුළුවන්. ඉතින් එහෙම නෙවෙයි ආහාර සෙවිය යුත්තේ. මෙන්න මේ කාරණා සඳහා කුමක් නිසාද? මගේ පවතින වේදනාවන් නැති කරගෙන උපදින්න තියෙන වේදනාවන් දුර කර ගැනීම සඳහා බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස මිසක්, මගේ මේ ජීවන පැවැත්මට උපකාර පිණිස මිසක්, මට ලස්සන වෙන්න, ඇඟ ලස්සන කරගන්න, තර කරගන්න, විභූෂණයේ අලංකාරය පිණිස නෙවෙයි, රස තෘෂ්ණාව පිණිස නෙවෙයි කියලා මේ අන්න ඒ විදිහට ආහාර හොයන කොට, ඊට පස්සේ ආහාර භික්ෂුන් වහන්සේලා වශයෙන් ගත ආහාර පිළිගන්නකොට, දැන් අපි ආහාර ටික බෙදා ගන්නකොට සමහර විට ඒ ආහාර දකිනකොට සමහර අයට තණ්හාව උපදිනවා. වැඩි වැඩියෙන් ඒ කැමති ආහාර ගන්නත් ඒ දේවල් නැති වුණොත් තමන්ට ගැටීම එනවා. ආනේ නිසා පිළිගැනීමේදීත් අපි නුවණින් යුක්ත වෙන්නේ. ඒකත් භෝජනීය මච්ඡන්සා පමණ දැන ගැනීම. ඒ වාරේ ආහාර වැළඳීමේදී කියන මේ කාරණා හැම එකකදීම අපි නුවණින් යුක්තව නුවණින් සලකාගෙන මොකද්ද නුවණ හැටියට එතන පෙන්වන්නේ අන්න අර විදිහට. ඒ කියන්නේ මේක මේ සඳහායි ආහාර ගන්න හුදෙක් මේ වෙනුවෙනුයි කියලා අපි නුවණ තියාගෙන ගන්න. ඊට අමතරව ඉතින් විදර්ශනා වශයෙන් මේකේ ධාතු මනසිකාර්යයන් පිළිකුල් වශයෙන් බැලීම ඒ දේවල් දිනු වෙන්නත් එක්ක සිද්ධ කරන දේවල්. එතකොට රාත්‍රී භෝජනය කියන එකත් එක්ක මේක ගැලපෙනවා කියන එකේදී අපි ඉතින් ඔතන ගලපන්න තියෙන්නේ කෙනෙකුට ඉතින් තමන් ගත කරන ජීවිතයත් එක්ක රාත්‍රී භෝජනය අවශ්‍යයි නේද. ඉතින් මේක මේ රැට කෑම ගත්තා කියලා පන්සිල් රකින්න කෙනෙකුගේ සීලය බිඳෙන්නේ නැහැ. නමුත් යාට අර බණ භාවනාවක් කරන්න ධර්මයක් අහන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. දෙකයි වෙන්නේ. ඉතින් ඒ නිසා කෙනෙකුට රාත්‍රී භෝජනය ගන්න අවශ්‍ය නම් අවශ්‍ය කෙනෙකුට ඒත් භෝජනය ගැනීමේ පමණ දැනගත්. ඉතින් රැට වැඩ කරන්න නැති නිසා කියලා. හරි. ඉතින් අර කුසගිනි නිවා ගන්න. මම කුසගිනි නිවා ගැනීම මේ බඩගින්න කියන වේදනාව නිවා ගැනීම සඳහා මම අවශ්‍ය ප්‍රමාණය සුළුවෙන් ආහාරයක් අරගෙන මේ අද රාත්‍රියේදී මම භාවනාවක් කරලා ධර්ම ශ්‍රවණයක් කරගන්න පුළුවන් වෙනවා හැමුණොත් කියලා සලකාගෙන රාත්‍රී භෝජනයේ අවශ්‍ය කෙනෙකුට ගත්තා කියලා වරදක් නැහැ. ඒක තමයි ඇත්තටම මේ ගලපන්න තියෙන භෝජනයේ මත්තන් යුතාජ කෙනෙකුට.
ගොඩක් පින් සමය මහත තිරුවන් තරණයි.
හොඳයි, ඊළඟ ප්‍රශ්නේ උත්තර මෙහෙන් වහන්සේ ඉදිරිපත් කරන්න. චරණසන්නයි.
චරණසන්නයි අපේ හාමුදුරුවනේ.
ඔව්
චරණසන්නයි. අපේ හාමුදුරුවනේ දැන් අපි හොඳට සතිය පුහුණු කරලා අපි හැම ක්‍රියාවකදීම සතියෙන් උදයබ්බේ ඥානය හෝ නිරෝධය දකින මොහොතක එතකොට මේ පරියංකේ අනිවාර්යයෙන්ම මම ගොඩක් අය අහලා තියෙනවා පරියංකේ ඉන්න අවශ්‍ය නැහැ අපිට සති සමාධිය වැඩෙනවා නම් හැම ක්‍රියාවකදීම සමන්ත සාමාන්‍ය ජීවිතේ ක්‍රියාකාරීත්වය ඇති කියලා. ඒකට මට හිතෙනවා පරියංකේ අනිවාර්යෙන් ඉන්න ඕන අපිට හිතට එන අරමුණු විදර්ශනා කරන්න පරියංකේ ඉන්න ඕනේ කියන අදහස මේ උදයබ්බේ ඥානය පහල නිරෝධය දකින්න කෙනෙකුට අනිවාර්යෙන් පරියංකෙත් ඉන්න ඕනේ කියන එක අවශ්‍යයි නේද අපේ හාමුදුරනේ? ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න අපේ හාමුදුරනේ.
ඔව්, ඉතින් ඇත්තටම මේ පරියංකේ කියන එකෙන් වේගෙන් අපේට මේ විදර්ශනා ඥාන දියුණු කරගන්න පුළුවන් අවස්ථාවක් නේ. ඒ නිසා ඇත්තටම මේ පරියංකේ අපි ඇස් දෙක පියාගෙන ඉන්ද්‍රයන් ටිකට අරමුණු නවත්තගෙන භාවනා කිරීම තුළ ඇත්තටම ඉන්ද්‍රියන් හරහා ඉන අරමුණු නතර වෙලා අපි මීට පෙර අතීතයේදී මේ ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන කරපු කියපු දේවල් ඔස්සේ ඇති වෙලා තියෙන උපාදාන වෙලා තියෙන රස් වෙලා තියෙන ආශ්‍රව මතුවෙවි එන්න ගන්නවා. ඉතින් ආන් ඒවා ගෙවා ගන්න පුළුවන්කම පහසුවෙන් දකින්න පුළුවන්. ගෙවා ගන්න පුළුවන් එන්නේ මේ පරියංක භාවනාවේදී තමයි. මොකද අර එදිනෙදා කටයුතු කරනකොට ඒ අරමුණට හිත වැවෙලා තියෙන නිසා අපි තුල හටගත් තැම්පත් වෙලා තියෙන කෙලෙස් මතුවීමක් වෙන එක ගොඩක් අඩුයි. ඉතින් ඒව කොයි වෙලාවෙ හරි මතුවලා එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනේ නිසා ඉතින් පරයන්කේ වාඩි වෙලා භවනා කිරීමේදී ලැබෙන ඒක ලාභයක් තමයි. ඒක තමයි අපි තැම්පත් වෙලා තියෙන අතීතයේ හුරු පුරුදු කරපු ආශ්‍රව කර්ම කෙලෙස් අර යාට මේ ඉන්ද්‍රියන් වලින් අරමුණු නොගෙන ඉන්නකොට අන්න ඒවා මතුවී වෙනවා. ඉතින් ඒවා දිහා බල 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 තවන්ඩ කෙලෙස් ගෙවා ගන්න එක පැත්තකින්, අනිත් පැත්තෙන් ගොඩාක් උපකාර වෙනවා මේ සමාධිය සතිය ප්‍රඥාව යෝනිසෝමනස්කාරය දියුණු කරගන්න පහසු වෙනවා. මොකද අර බාහිර අරමුණු ඇවිල්ලා හිතට බලපෑම් කරලා ඒ බලපෑමද නැති වෙන නිසා අර ඉන්ද්‍රිය ධර්මයන් මතු කරගන්න ගොඩක් පහසුයි පරියන්කේ.
එහෙමයි අපේ හාමුදුරුවනේ. තව ප්‍රශ්නයක් තියෙනවා අපේ හාමුදුරුවනේ. දැන් අලුතෙන් කෙනෙක් භාවනාවට දැන් ආනාපාන සති හෝ භාවනාවට අපි අලුතෙන් කෙනෙක් පුහුණු කරනකොට දැන් එකතරේටම අපි රූපය ගැන බලනකොට දැන් වර්ණ සටහන දකින්න කියන එකද අපි ධාතු වශයෙන් දකින්න කියන එකනේ අපි ගොඩක් එයට පුහුණු කරන්නේ නේද අපේ හැමදෙරෝනේ ධාතු.
ඒකත් ඉතින් කෙනකෙනාට අපි ඉස්සරෝම රූපේ කොටස් වශයෙන් බලන්න තමයි කියන්න ඕනේ. අට කතාවල පෙන්වන්නේ කෙනෙකුට සංසාරයේ පිළිකුල් වශයෙන් හරි ධාතු වශයෙන් හරි පුහුණු කරලා තියෙන්න පුළුවන්. ඇත්තටම මේ ධාතු කර්මස්ථානේ ටිකක් අමාරුයි. පිළිකුල් භාවනාව සරලයි, ඕනම කෙනෙකුට පුළුවන්. ඉතින් ඒ නිසා එයාට රූපය කොටස් වශයෙන් කෙස් ලොම් නිය දත් අර නිමිති ගන්න පුරුදු කරන්නේ උග්ඝහ නිමිත්ත. ආනේක පුහුණු වෙනකොට එයාට වැටහෙනවා ඒ අරමුණ තමන්ට මේක පිළිකුල් වශයෙන්ද දැනෙන්නේ ධාතු වශයෙන්ද කියන එක. කොයි පැත්තටද බරහිත කියලා. ආනේකට අනුව තමයි අපි එයාට එහෙනම් මෙන්න වාට ඔව් ගැළපෙනවා ධාතු වශයෙන් බලන එක කියලා කෙටියෙන් මුලින් මේ සතර මහා ධාතු වශයෙන් බලන්න පුහුණු කරනවා. ඉතින් එයාට පිළිකුල් වශයෙන් නම් තේරෙන්නේ ඒවා පිළිබඳව. එයාට ඒ පැත්තෙන් තමයි අරන් යන්නේ විදර්ශනාව.
එහෙමයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහෝම පිං.
හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න හේමන්ත බණ්ඩාර මහත්මිය.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස.
ඔව්.
මනායතනයේ හේතු වශයෙන් අපි දකින්න ඕනේ මොනවද ස්වාමීන් වහන්ස? මනායතනයේ ඇති
ඒකට තර විදිහම තමයි. අපි මුලින් කියපු හේතු ඇති මනම් පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියලානේ සාමාන්‍ය ගත්තාම හේතු හැටි. අර තමන්ගේ හිත මනස පැවතීම ධර්මයක්. ඒ කියන්නේ අර කියන්නේ මේ ධම්මායතනය කියන එක වේදනා සංඥා ආදී අරමුණක් අතීත අනාගත හෝ අරමුණක් මනසට එළඹ සිටීම. ඒ වගේම ඊට සුදුසු මානසිකාරය කියන එක සාමාන්‍ය අපි පොදු හේතු හැටියට සලකනවා. ඊට අමතරව අර ටිකක් ගන්න පුළුවන්. ඔබතුමී කිව්වේ අවිද්‍යාව, කර්මය, ආහාර ගන්නෙ නැහැ එතනදී. අවිද්‍යාව, කර්මය, ස්පර්ශය, තණ්හාව, නිබ්බති ලක්ෂණ නොදැනීම කියන මේ හේතු ටිකත් ඒකට ගන්න පුළුවන්.
නාම රූප කියන එක
ගන්න පුළුවන්. ඔව්, විඥානයේ නාම රූප හැටියට ගන්න පුළුවන්. අපි ස්කන්ධ වශයෙන් ගත්තොත් අපි රූපය, වේදනාව, සංඥාව, සංකාරය කියලා වෙන වෙනම ස්කන්ධ ටිකට හේතු හලකනකොට විඥාණයට හේතු පෙන්නනකොට අර ස්පර්ශය කියපු තැනට නාම රූප කියලා පෙන්නලා තියෙනවා නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි.
හොඳයි, ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ස්වර්ණ මහත්මිය.
පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්ස, දැන් අර අපිට ගතියක් තියෙනවානේ හැම වෙලේම කෙනෙක් ඉන්නවා කියන ගතිය. අල්ලපු ගෙදර හරි කාමරේ හරි එහෙම කෙනෙක් ඉන්නවා කියන ගතියක් හැපිලා තියෙනවානේ හිතේ. දැන් ඒ ගතිය ඇති වෙනකොට ස්වාමීන් වහන්ස, මම හුඟක් කලකට හිතන්න පුරුදු වෙන්නේ දැන් මගේ කය තුලින් දකින්නනේ. දැන් මම මේ දැන් පොට්ටබ්බ සංඥාවක් ප්‍රකට වෙනවා. එතකොට ඒක වෙන කයයි හිතයි ඒ හැම ඒම ඇවිදිනකොට හුස්ම ගන්නකොට ඒ හැම වෙලාවෙදීම මෙතන නාම රූප ධර්මතා ටිකක් ඇතිවි නැතිවි යනවා කියන හිතනවා මම. හිතීමක් පමණයි ඒක. ඒ වගේ දැන් ආහාර ගන්නකොට හරි චේතනාවක් උඩින් හරි එහෙම ඒ හැම වෙලාවෙම මෙතන වෙනස් වෙනවා නම් ඒ වගේම වෙනස් වෙනවා. වෙනස් වෙච්ච කෙනෙක් තමයි ඒ ඉන්නේ කියන එක එහෙම හිතලා ඒ මම දන්න ඉඳන්ම දන්න කෙනා නෙමෙයි මේ ඉන්නේ කියලා හිතන්න උත්සාහ කරනවා ස්වාමීන් වහන්ස. ඒක නිවැරදිද ස්වාමීන් වහන්ස?
ඔව්, ඒකෙදි පොඩ්ඩක් ඒක සකස් කරන්න ඕනේ. මේ ප්‍රශ්නේ බොහොම හොඳයි. අපිට ඇති වෙන ගතිය මේ කෙනෙක් ඉන්නවා මම කියලා තමන්ගේ ශරීරය දිහා බැලුවත් ඇත්තටම හිතට දැනෙන මේක ඇත්තටම කෙලෙසයක්, සත්‍ය නෙවෙයි. නමුත් අපිට ඒක ඇත්ත වගේ කෙනෙක් පුද්ගලයෙක් වගේ දැනෙනවා. ඒක අපි මේ අවිද්‍යාව නිසා හිත පුරුදු කරලා තියෙන නිසා අපිට හිතෙන සිතුවිලි මාත්‍රයක්, විපරිත අදහසක් හිතට දැනෙන ස්වභාවයක් මිසක් ඒක ඇත්ත නෙවෙයි කියන එක අපි දන්නවා. ඉතින් මේක කෙලෙසයක්. එතකොට දැන් ওই කෙලෙසේ හටගන්නේ කොහෙද? තමා තුළ. බාහිර කෙනෙක් ඉන්නවා කියලා උපදින්නේ තමා තුළ. මෙතන සතර මහා ධාතු තියෙනවා. දැන් අපි අර උපමා කියන්නේ දැන් මුවාට පඹයා කෙරෙහි බල්ලෙකුට ඡායාව කෙරෙහි සත්ව සංඥාව එනවා. එතකොට එතන තියෙන ඡායාව මාත්‍රයක්. නමුත් තමන්ගේ බල්ලගේ හිතේ හටගන්නවා තවත් සතෙක් අර වතුරේ ඉන්නවා කියලා. එතකොට එහෙනම් එතන සතෙක් හිටියා නෙවෙයි, අපි හිතේ තමයි ඒ ස්වභාවය හටගත්තේ. ඒ වගේ තමයි අපි බාහිර කෙනෙක් ඉන්නවා කියන තැනත් ඇත්තනම් එතන තියෙන සතර මහා ධාතු ආරම්භය අපි තුල තමයි විපරිත අදහසක් ඇති වුනේ. එතකොට ඇත්තටම හදිය යුත්තේ මෙතන. එහෙතන පුද්ගලයේ එතන අර ඔබතුමී කිව්වා වගේ එතන තියෙන්නේ මෙන්න මේ වගේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතු වලින් සකස් වෙච්ච කර්මය ආහාර නිසා හටගත්තු රූප ටිකක් පමණයි. ඒකේ ඇත්ත නොදන්නාකම නිසා, අවිද්‍යාව නිසා මෙතන හටගත් කෙලෙසයක් විපරිත අදහසක් නේද කෙනෙක් කියන එක ආනර හැංගීම හොඳට අල්ලගෙන ඒ හැංගීම ගෙවෙන විදිහට එතන තියෙන ඇත්ත හිතට පෙන්වලා දෙන්න. අන්න එතකොට තමයි අර කෙලෙසෙ ගෙවෙන්නේ. ඊට පස්සේ ටික ටික ඒක ගෙවෙන විදිහට මානසිකාරය පවත්වන්න එයාට අන්න අර අර ඊට පස්සේ අර පුද්ගලයෙක් කියන හැඟීම එනකොටම තමන්ගේ හිතේ මේ හටගත් එකක් එතන තියෙන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් කියන එක එයාට තේරෙන්න ගන්නවා ටික 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 ටික. ඕක තමයි පුහුණු වෙන්න ඕන නිවැරදිම ක්‍රමය. එතකොට තමයි කෙලෙසෙ ගෙවෙන්නේ. විශේෂයෙන් අර නිකංම මෙනෙහි කරන්නේ නැතුව අන්න අර ගතිය ගෙවෙන විදිහට හොඳට අර කියපු කෙනෙක් පුද්ගලයෙක් කියන ගතිය හොඳට අල්ලාගෙන හිතට තේරුම් කරලා දෙන්න ඕනේ. ඒක මේ මගේ හිතේම ඇති වෙච්ච විපරිත අදහසක්. මේක ඇත්ත නෙවෙයි, ඒක ගෙවෙන විදිහ ඇත්තනම් මෙන්න මේකයි මෙතන තියෙන්නේ කියලා හොඳට හිතට තේරුම් කර කර දෙන්න. ඒක තමයි ඉක්මනටම කෙලෙසේ ගෙවා ගන්න පුළුවන් ක්‍රමය. ඒ කියන්නේ
තමන්ටම ගල තමන්
ඔව්
වෙනස් වෙන විදිහට වෙනස් වෙච්ච කෙනෙක් වෙනස් වෙච්ච රූපයක් එතන
දැන් අපි එහෙ පැත්තටම නැඹුරු වෙලා එතන පුද්ගලයෙක් නෑ කිය කියා බලන එක නෙවෙයි. පුද්ගලයා භාවය හටගත්තේ මෙහෙනි. ඒ නිසා මෙහෙට නැඹුරු වෙලාම බලන්න ඕනේ එතන ධර්මතාවයේ හිතට පෙන්නපෙන්.
ඒක සමිනාත භව සංඥාව
ඒක අපිට ඒක පැත්තකින් කියනවා නම් භව සංඥාව තමයි ඒක. මේ ඉන්නවා කියලා වැටහෙන දේ ඕකම තමයි කෙනෙක් පුද්ගලයෙක් හැටියට නෙවෙයි. යම් යම් දේවල් තියෙනවා කියලා අපිට නිත්‍ය වශයෙන් එනවානේ. අපි ගේ දොරවල් බඩු බාණ්ඩ මේකත් භව සංඥාව තමයි. ඇති බවට වැටහෙන එක.
එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳින් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. බොහොම පිං. තෙරුවන් සරණයි.
හොඳයි, එහෙමනම් අපේ කාලයත් අවසන් වෙගෙන යනවා ස්වාමීන් වහන්සේ. අද ඇත්තම ඔබ වහන්සේට බොහොම පිං. මේ අපේ වෙනුවෙන් මේ කාලය වෙන් කරගෙන මේ සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් මම හිතන්නේ මේ අපේ ගැටලු නිරාකරණය කර ගැනීම තුළින්ම සාමයේ ධර්ම දේශනාවට සම්බන්ධීම තුළින් අපි බොහෝ කුසල් රැස් කරගත්තා. මේ සියලුම කුසල් ඔබ වහන්සේගේ නිර්මාණගාමිනී පරිපදාව පහසුවෙන් මේ ආත්ම භාවයක් තුළ දීම සිද්ධ කර ගැනීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකලම ඔබ වහන්සේගේ ගුරු දෙමාපියන්ට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් සිව්පසින් උපස්ථාන කරන සියලුම දායක කාරකාදීන්ටත් මේ කුසල බලෙන් ඒ කාර්යයන් ඉතාම කෙටි කාලයකදී සුඛ ප්‍රතිපදාවෙන් නිමා කර ගැනීමට මේ කුසල හේතු වේවා. නැවතවරක් ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා. පුණ්‍යානුමදනාව කරලා අද සාකච්ඡාව අවසන් කරලා තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි හැම දිනාටම. අද දවසේදී අපි ධර්ම සාකච්ඡා කිරීමේදී ධර්ම දේශනා කිරීමේදී බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ දැන හෝ නොදැන හෝ යම් වරදක් අඩුපාඩුවක් සිදු වුණා නම් ත්‍රිවිධ රත්නයෙන් අපි සමාව භජනය කරමින් මේ අවස්ථාවේදී සහසම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් යම් ආකාරයෙන් මේ දේශනාවල් තවත් අයට අහන්න සලස්සමින් උපකාර කරන හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණී කරන සියලු දෙනාටමත් අරමුණු කරලා ඒ වගේම හැම දෙනා නමින් මිය යන ඥාති ඒ වගේම මියගේ ඥාතින් දෙමව්පියන් ඇතුළු ධර්ම ශ්‍රවණලාභී සියලු දෙනාටම මේ උතුම් ධර්ම දානමය කුසල බලයෙන් මේ බුද්ධ ශාසනයේ තව තවත් ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මයන් දියුණු කර ගැනීමට ශක්තිය ධෛර්යය සැලසේවා සත්පුරුෂ කල්යාණ මිත්‍රස්ර ලැබේවා සියලු බාධක කරදර දුරු කරගෙන ඊතා ඉක්මනින්ම ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගෙන මේ බුද්ධ ශාසනය ලබාගත යුතු මඟඵල නිවන් අවබෝධ කරගෙන ඊතා ඉක්මනින් සංසාර දුක නිමා කරගන්න මේ කුසල් පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරන හැම දිනකටම